मैं तो उस साधना में චෛතසික ධර්ම නිසා ප්‍රකට වෙනවා රූප මහ භූතයන්ගේ චෛතසික නිසා ප්‍රකට වෙන රූප වලට කියනවා උපාදාය රූප කියලා. එතකොට දෙවියෙක් වේවා බ්‍රහ්මෙක් වේවා මිනිසෙක් වේවා කොතන හරි යම් රූපයක් තියෙනවා මේ රූප ටික පිළිසින් දැක්කහම එයා දන්නවා රූපයේ තියෙන ප්‍රත්‍යය. එතනදී රූප ටික හරි හරියට අර පිළිසෙන් දකින්න පුළුවන් නම් අනාගාම කියලා කියන්නේ මොකද රූපයේ ස්වභාවය එච්චර සියුම් මට්ටම් තමයි යෙදෙන්නේ. දැන් අපි කියමු දැන් විඥානය නිරුද්ධ වෙච්ච මලමිනියක් ගන්න. ඒ මලමිනියක පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු වල රූප විතරයි තියෙන්නේ. උපාදාය රූප කිසිම එකක් නැහැ. එතකොට ඒ කියන්නේ ඒ ශරීරයේ අතුරු කරගෙන පවතින චිත්තචෛතසික නිසායි චක්කු සෝත ගාන චිවා කාය කියන මෙන්න මේ රූප ටික ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය විඤ්ඤාති රූප කියන මේ රූප. ඊට පස්සේ ලහුතා කියලා කියන්නේ සැහැල්ලු කියලා. දැන් අපිට ශරීරයේ කිලෝ 60ක් විතර බර වුණාට අපිට මේ කුසගන්න බරක් දැනෙන්නේ මේ සිිතේ තියෙන ගතිය. දැන් අලිය කිලෝ කොච්චර බරද? අපිට අලිය උස්සන්න ගන්නකොට අලියට බර නැහැ. ඒක මොකද ඒ සිිතෙන් තමයි ඒ රූපේ නිවර කරලා තියෙන්නේ. ඒක රූපය. නවත රූපය. ඒක කාමඤ්ඤතා රූප කියලා කියන්නේ හැම වෙලාවෙම සිිතේ තියෙන ගති ටික මහ භූතයන්ගෙන් ප්‍රකට වෙනවා. උපාදාය රූපයේ ලක්ෂණය තමයි චිත්තචෛතසික ඇසුරු කරන චිත්තචෛතසිකයේ ගතිතික මහ භූත රූපේ ප්‍රකටයි. දමේ රූපේ නමන්න පුළුවන් කර්මනිකා රූපේ. හකුරවන්න පුළුවන්. එතකොට මේ විදිහේ නම් සිලි බඩ මලපිනිය කියන නැතර බඳුරි ලොකෝ. එතකොට කම්ම නැතර රූපේ නැහැ. එතකොට ඒක උපාදාය රූපය මහභූතිය නිසා මහභූතිය නැතුව උපාදාය රූපයකට පවතින නැහැ. අපි දැනගන්නවා චිත්තයේ සේවය ටිකක්. ඒ වගේ කොතනක හරි රූප කියලා යමක් තියෙනවා නම් ඒ හැම රූපයක්ම මහභූතෝ මහභූත නිසා විද්‍යමානයි. මහභූත නිසා කියනකොට මහභූත නිසා චිත්තජයසික ටිකදයි ප්‍රකට. නැත්නම් චිත්තජයසිකයන් ගතිය විද්‍යමානයි මහභූතයන් කියන එකද අපි කියන්නේ. ඒකට කිව්ව උපාදාය රූප කියලා. ඊට පස්සේ නාම කියලා කියනකොට වේදනා සංඥා සංකාරණක චේතන විඥාන කියන සතර නාමයේ ඒකද දෙකට බෙදලා චිත්තජයසිකය කියලා. එතකොට මෙතනදී මේ නාම රූප දෙක පිරිසිඳ දකින්න අවස්ථා කීපයක් තියෙනවා. මොකද මුලින් ඖදානික මට්ටමේ කාමවචර අපි මේ මොහොමගේ කියන මට්ටමේ ඖදානික රූපය ඒකයි අසුරම පොතේ නාම ධර්ම ටික බලන්න පුළුවන් අපි. ඒ මට්ටම දකිනකොට මොහොම බලනකොට නිවර්ණ ධර්ම අහිනවා. එතකොට අපි ඇහෙන් රූපයක් දකිනවා කියන තැනක අරමුණක් ගන්නවා කියන තැනක නාම රූප ධර්ම කාරක තියෙනවා. කන ශබ්දය අහනවා කියන තැනක නාම රූප ධර්ම කාරක තියෙනවා කියන ටික ප්‍රකට. ඊට පස්සේ තව ටික තව චිත්ත සංකේත තීව්‍ර වෙනකොට අපේ සිතින් ආරම්භයක් හිතන තැනක මනෝමය මට්ටමේ එතන නාම රූප ධර්ම කාරයක් තියෙනවා කියන තැනක අවබෝධ වෙනවා. එතකොට මේ ආනම්කේ නිරතුරුවම චිත්‍ර ටික අනුක්‍රමයෙන් අපිට අවබෝධය ලැබෙනවා. ඒ නිසා අපිට රූපයෙන් අපේ මනස මුදව ගන්න නැතුව නාම ධර්මයන්ගේ ගතිය කවදාවත් ප්‍රකට කරගන්න බෑ. ප්‍රකට වෙන්නේ නෑ. වේදනාව කියන එක ගැන, සංඥාව කියන එක ගැන, චේතනාව කියන එක ගැන, විඥානය කියන එක ගැන අපිට මනෝමය මට්ටමක තමයි හැමදාම ඉන්න වෙන්නේ. ඇයි? අපි රූපේටයි මේ ඔක්කොම ටික ඇඳගෙන රූපේටයි බැඳගෙන තියෙන්නේ. ඉතින් රූපේ අපෙන් අතහැරෙනකොට අපි උපමාවක් කළොත් දැන් අද අපිට වේදනාවක් ඇතිවෙන ක්ෂණිකව අපේ කැක්කුම කියලායි අපිට අතක් අහුවෙන්නේ. එතකම් අර මේ වේදනා චෛතසිකයේ ස්වභාවය වේදනාව කියන්නේ කාටකර නිරුද්ධ වෙනවා කියන ගති අපේ හිතට දැනෙන්නේ නැහැ. අල්ලගන්න බැහැ. ඇයි? අපිට මේ රූපේ වේදනාව මොල් කරගෙන රූපයක් හිතට ඇදෙන්නේ. ඒ නිසා රූපෙන් හිත මිදෙන මට්ටමට ගත්තහමයි අපිට නාම ධර්මයන් ගැන හොඳ අවබෝධයක් වැටහීමක් හිතර දැනෙන්න ගන්න. හොඳට නාම ධර්ම ටික ඇති වෙන්නේ. එතකොට පිළිසිදු මනස විතරක් යාර ප්‍රකට වෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා තමයි මම හැම වෙලෙම දැනට උදාහරණ ශරීරය ගැන බලන්න කියන්නේ. කය අසුරු කරගෙන ඉන්න නාම ධර්ම ටික දල වශයෙන් රළු වශයෙන් මෙනෙහි කරන්න කියලා මම මතක් කරන්නේ. ඒකෙන්ද නාම ධර්ම පිරික්සන දෙන ගැනීමේ කෘත්‍ය කරන්න නෙමෙයි රූපේ දකිනවා. ඒ රූපේ හොඳට බලන්න කනබන ආකාරයෙන් ඇඳුණු පටියා භූතේ ජෝ වායු කියන සතර මහා ධාතු වශයෙන් හෝ කුණකෝ සෝරසෙන් වශයෙන් බලලා එබඳු අචේතනික කාය අතුරු කරගෙන පෞරුණ චිත්තජයසික ටික නිසායි මේ කාය කවිඥාන කරලා තියෙන්නේ යෑමෙන් වෙන්නේ රූපාදී අරමුණ දෙකින් වෙන්නේ කියලා. ඒකම නාම ධර්මයන්ගේ කෘත්‍ය ටික රූපෙට ඇඳන් නැතුව රූපේ ගතිය වෙන් කරලා ගන්න දකිනකොට අපිට හුරු වෙනවා නීවරණ ධර්ම අඩු වෙන සිද්ධියට පුද්ගල භව අඩු වෙන නිසා නීවරණ ධර්ම අඩු වුණාම මොනවා හරි මේ රූපෙට ගැටුණා සෙනෙහම යාට හොඳට තේරෙනවා මේ ස්පර්ශ නිසා ඇතිවෙච්ච වේදනාව ආරම්භ කරගන්න පුළුවන්. එතකොට මේ නාම රූප ධර්මයේ පිරිසිදු දකින්න කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. රූපය, රූපේ යථා ස්වභාවය නොදන්නාකම නිසා, නාම ධර්මය, නාම ධර්මයේ යථා ස්වභාවය නොදන්නාකම නිසා මේ නාම රූප දෙකම එකතු වෙලා කරන ක්‍රියාදාමයන් තුල අපිට පුද්ගල සංඥාවක් තියෙනවා. පුද්ගල සංඥාවක් තියෙනවා. ඒ පුද්ගල සංඥාව සත්ව සංඥාව මුල් කරගෙන, ආත්ම සංඥාව මුල් කරගෙන අපි ජරා මරණ දුක් විඳිනවා. එතකොට මේ සත්ව පුද්ගල සංඥාව දුරු වෙන තමයි අනර නාම රූප ධර්මතා දෙක නොවන බලන්න. එතකොට ඒ සත්පුද්ගල සංඥාව දුරු වෙන ක්‍රම තමයි මම කියලා උදාහරණ වශයෙන් නාම රූප දෙක ගැටුවාම ඊට පස්සේ ඒ මට්ටමේ කෙලෙස අඳුනකොට ඒක සිවුම් මට්ටමේ. ඔතනදී මේ භාවනා කරනකොට ඔය විදිහට නෝන මෙහෙ කරද්දත් උනේ ඊට අමතරව ඔය 28 රූපය ගැන ප්‍රභේදගත ස්පර්ශ වේදනා සංඥා චේතනා කියන විඥාන කියන නාම ධර්ම ගැන තියෙනවා. අනුවාත දැනුවක් ඇති කරගන්න. දැනුවක් ඇති කරගත්තාම අපිට පුළුවන් ඒ දැනුම දැනගත්තදී ওই විදිහට නාම ඕදානික වශයෙන් පටන් අරගෙන ඉදිරියට යද්දී මේ ඒ වේදනාව උපදිනකොට හොඳට තමන්ගේ නෝන යනවා මේ ධර්මයේ නේද කියලා ගන්නවා. ඒ වගේ තමයි තින්තව ඉතර ඕනේ.
සමහරවිට මේ ආත්ම පුද්ගල සංඥාව දුරුකරන මට්ටමකට ගේනකොට බුද්ධානුස්මෘති භාවනාව නැත්නම් මෛත්‍රී භාවනාව වගේ භාවනාව පිළිමේදී ගැටු සාගර සත්‍යෙකද එන්න පුළුවන් නේද?
එහෙම ගැඹුරුතාව දුස්සෙකට එන්න බෑ. එන්නේ නැහැ. ඒ මොකද අපි ඉස්සෙල්ල දැනගන්න ඕනේ මොනවාද කමතරණ කරනකොට ඒකෙන් කියන සුත්‍ය. දැන් පුද්ගල සංඥාව, සත්ව සංඥාව, ආත්ම සංඥාව ආදී මෝහයේ දුරුකරන හැම වෙලාවෙම තියෙන විදර්ශනා ඥානෙ ඇත්ත කැටි දකින්න. බුදු ගුණ අසුබය මරණය වගේ කමතහන් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ නීවරණ ධර්ම දුරු කරගන්න චිත්ත සමතය. ඒ චිත්ත සමතය උදව් කරගෙන අපිට නාම රූප ධර්මයන් බලන්න පුළුවන්කම තියෙන නිසා ඒක ඇහැදිලා නැති නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ආනාපාන සතිය වැඩුවත් බුදුගුණ භාවනාව කළත් අසුබය මෛත්‍රී භාවනාව කළත් මේ හැමෙත්ම අපි කළේ මොකද්ද? චිත්ත සමතයක් ඇති කරගන්න. මොකද චිත්ත සමතය ඇති කරගන්නේ සත්පුද්ගල භාවයෙන් අපිට හැඟෙන දැනෙන මේ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය තත්වාකාරයේ දැක ගන්න උපකාර වෙනස. ඒ නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අපි මේ කමඨහන තුළින් පුද්ගල භාවය සත්ව භාවය දුරු කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වැරදිවට ගත්ත අදහස වැරදි. තේරෙන්නේ නැහැ.
මෛත්‍රී භාවනා කරනකොට අපේ පුද්ගල
සංඥාව ගන්න වෙනවා නේද? පුද්ගල සංඥාව ගන්න වෙනවා. ආනාපාන සතිය වඩද්දි පුද්ගලයි. බුදුගුණ සංඥාව වඩද්දි පුද්ගලයි. මෙතනින් ඒ කියන්නේ ඉනිමගේ ආරම්භය වටන්න ඕනේ. මම කියන්නේ හොඳට තේරුම් ගන්න මේ කාරණාව කියලා. මානසිකාරේ නැතුවට බුදු ගුණ අසුබේ මරණේ මෛත්‍රි koi කමටහන වඩද්දිත් වඩන්න මේ කාලේ හොඳට ඉන්නවා. මේකේ අව ඒ පුද්ගල භාවයේ තුල ඉඳගෙන ඇති කරගන්න චිත්ත සමතිය උදව් කරන ඒ පුද්ගල භාවයෙන්ම නතරම පොළ. එතකොට තණ්හා නිස්සහය තණ්හම් පරතත්ත. තණ්හාව අසුරු කරගෙන තණ්හාව නසන්න කියලා බුදුජානමහසේ දේශනා කරනවා. ආහාර නිසාය ආහාරම් පහතරක ආහාරය ඇසුරු කරගෙන ආහාරය නසන්න කරන්නේ කියන්නේ වෙන ක්‍රමයක් නෑ. ඒලක් දැන් පුද්ගල අපිට පුළුවන් අනාත්මයේ ඉඳලා ආත්ම ප්‍රඥාව නැති කරමු. එහෙම නැති වුණ නෑ නේ. අනාත්ම කියන ආත්ම සංඥාවක් නෑ. ආත්මවතු පුද්ගලයේ භාවයේ තියෙන කෙනාව තමයි පටන් ගන්න වෙන්නේ. કોઈ කම්තරණ කෙරුවොත් පුද්ගලයේ වඩනකොට. ඒ නිසා මම කියන්නේ සියලු සත්‍ය නිරුක්තිය නිරුක්තිය සෝපත්‍ය කියලා මෛත්‍රී භාවනා ප්‍රයත්න කරන්න මේක උපායයි. ආරම්භයේම ආදිමේම කෙරවල නිෂ්ඨාව බලාපොරොත්තු වෙන්න එපා කියලා කියන්නේ. මේ උපායෙන් චිත්ත සමතිය ඇති කරගන්න, චිත්ත සමතිය ඇති කරගෙන විතර නාම රූප ධර්ම විදර්ශනා කරනකොට ඒ සමතිය වඩන උදව් වෙච්ච නිමිති තිබුණ බුද්ධල භාවයක් තියෙනවා. ඒක වඩන නද කියන දෙකම අතර. ඒ නිසා ජනකේ ප්‍රශ්න කරගන්න එපා කියලා මම කියන්නේ. ඒ බුද්ධල භාවම අපි නොදන්නවා වුණාට ආනාපාන සති කවටන්නේ තියෙනවා. බුදුගුණ භාවනාවෙත් තියෙනවා. එතන ආනමනේ පුද්ගල භාවයක් නැති වුණාට ඒ ආනමනේ මෙනෙහි කරන්න හොඳට මේ පැත්තේ ඉන්නවා. ඒ හින්දා මේ මට්ටමේදී අනික්කම තහන්වත් ආත්ම දෘෂ්ටියෙන් නිදිලයි කියලා අදහස් කරන්නේ නැතවත් අපිට අර සත්‍ය පුද්ගල අදහස ප්‍රකට නැතිකම ඉදරයි තියෙන්නේ. නමුත් කෙලෙසි තමයි ඒක මට්ටමක තියෙන්නේ. එනිසා මේ එතනදී බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය වගේ කමතාන් වැඩුවට එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. මේක පරිපරා උඩට නගින්ද හේතුන උඩට නැග කරාම අපෝ මේ ටික අතහරින්න පුළුවන්. ඒක එනිසා එහෙම තමයි යන්න තියෙන්නේ කියලා ක්‍රමයක්. මොකද පුද්ගල භාවයෙන් නෙවෙයි ආරම්භ කරන්න තියෙන අපිට පුද්ගල භාවයෙන් ආරම්භ කරගත් පටන් ගත්ත මේ ධර්මයේ අවසානයේ ඒ පුද්ගල භාවයම අසන්න. ඒක
වැදගත්
සියලු සත්‍යෝම එකහ සමා යථාර්ථයට ගත්තාම අපිට අම්මන මෙතනදි පෙළක් තියෙන්නේ. හොඳට තේරුම් ගන්න ඕනේ. බලන්න පුළුවන් බැලිය යුත්තේ එක්තරා මට්ටමක විතරයි කියලා මම හදාම කියන්නේ. එතනින් මෙහාට බලන්න කියොත් වැඩි හදෙන්නේ බැල වෙන්න ඕනේ සිද්ධියක් වෙන්නේ. ඒ කියන්නේ අපිට මොල් ටිකේදී ධාතු වශයෙන් හරි අසුභ වශයෙන් හරි සත්ව පුද්ගල භාවයට හම් වෙන අරමුණු නුවණ විදර්ශනා කරන්න පුළුවන්. විදර්ශනා කරන සමතකම තහන කොටන්න පුළුවන්. මේ ටික අපි අනුපිළිවෙල මේ නැවත නැවත කරනකොට මේ ඇත්ත දකින්න දකින්ද ආශ්‍රෝගය වෙනවා. ආශ්‍රෝගය වෙන්න ඇත්ත දකින්න. මේ ධර්මයේ යම් තාක් දුරට කළාම නීවරණ ධර්ම තමන් කෙරෙහි හා නොදකිනවා. පවතින ඇත්ත යම් මට්ටම දකින්න. වෙනසක් වෙච්ච තමන්ගේ මනස තමන්ට හොඳට තේරෙනවා. ඒ තේරෙන කම නිසාම ප්‍රමෝදය ඇති වෙනවා. දැන් මේ ප්‍රමෝදය කියන එක කරන්නේ නැහැ. ඇත්ත දැකපු නිසා නීවරණ ධර්ම දුරු වෙච්ච නිසායි ප්‍රමෝදය. දැන් මෙච්චර කල භාවනා ආනාපාන සතිය අපි වැළුවා. නාම රූප ධර්මයන් අපි වැළුවා. ආශ්‍රය දුරු කරගෙන අපි කළා. කරනකොට නීවරණ ධර්ම අඩු වුණා, ඇත්ත තේරුණා, ඇත්ත පේනවා, නීවරණ ධර්ම අඩු වෙනවා කම නිසා ප්‍රමෝදය ඇති වෙනවා. දැන් ප්‍රමෝදය හේතු කරගෙන ඒක අපි කළා නෙමෙයි වෙන දෙයක්. ප්‍රමෝදය නිසා ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය නිසා පස්සතිය ඇති වෙනවා. ඒක දැන් ධර්මතාවය කරතියි. ඊට පස්සේ පස්සතිය නිසා සැපය. ඒක හොඳට දකින්න ඕනේ. තාම පුද්ගලයේ ප්‍රකට නැති වුණාට උත්සාහයෙන් නොකලට ඒක අනුශය තියෙනවා මේ වැය. ඊට පස්සේ ඒ සත්‍යන්ත සමාධිය ඇති වෙනවා. ඔන්න ඔය සමාධියට ඇත්ත ඇත්තටම පේනවා. මොකද්ද? අපි නාම රූප ධර්මයන් කියලා බලපු තැනක තියෙන ඇත්ත. ඒ අපි ඔය බලපු ක්‍රමයට නෙමෙයි හැබැයි තියෙන්නේ. එතන අර මං කියේ පේනවා කියන අරමුණ, ඇහෙනවා කියන අරමුණත් පේනවා කියන ඒකෙන් යම් කිසි සම්දේතන සබ්බන්ත නිරෝධන උන් ඒ සමාධියට පේනවා අපිට යම් අරමුණක් වෙනකොට පෙනෙනවා කියන අරමුණේ සත්‍ය පුද්ගල කියලා ඇතුළට යන්නේ කියලා පෙනෙන රූපේ හොඳට ප්‍රකටයි මේක උපාදාය රූප මට්ටම හොඳට යාට ප්‍රකටයි මේ පෙනෙන දේද පෙර නොතිබීමයි හටගත්ත කියන එක පේනවා පෙනෙන දේ පෙනීමෙන් පසු ඉතුරු නැතුව නැති වෙනවා කියන එක පේනවා අහන දේ පෙර නොතිබීමයි හටගත්තේ ඉතුරු නැතුවම නැති වෙනවා කියලා පේන ස්පර්ශ ආයතන 6ම ඒ ස්පර්ශයන්ට යම් ප්‍රත්‍යක් නිසා ස්පර්ශය ඇති වුණා නම් ඒ ප්‍රත්‍ය නැතිවම නැති වෙනවා කියලා පේනවා අපිට අද වගේ දැකපු දේ ඇති බවට නිමිති ඉතුරු වෙන්නේ නැහැ අහපු දේ ඇති බවට නිමිති ඉතුරු වෙන්නේ නැහැ ඒ සමාධියට පේන්නේ මේ ස්පර්ශ ආයතන හැය ඇති නැති එහෙම වෙනකොට අපිට අර වෙනද වගේ බලන මට්ටමේ නාම රූප දෙකක්වත් ඉතුරු වෙන්නේ නැහැ දැන් විරදයට සත්‍ය පුද්ගලනෝ නාම රූප දෙකක් තාත් ඉතුරු වුණා දැන් ඒක සංකතයි තා දැන් එහෙම බලන්න දැන් මේ ඇතුළට බැහැලා ඉන්නේ එහෙමවත් වෙන්නේ නැහැ එහෙමවත් වෙන්නේ තමන්ට දැන් නතර වෙන්නේ ඇහැට පේනවා කියන තේන රූපේ හොඳට පේනවා අපි රූප පේනවා කියනකොට අපිට රූප පේන්නේ නැති කම මේ තියෙන ප්‍රශ්නේ ඒ කියන්නේ මේ තියෙන රූපේ ස්වභාවයේ හොඳට තේරුම් මේක ඇතුළට අපි දැනගන්නේ නැහැ ඇතුළට දැකගත්තට පස්සේ පුද්ගල භාවය ඇත්ත වුණාම ඒකෙන් එළියට එන්නයි අපිට කොටස් කිස් දෙකක් බලන්න වෙලා තියෙනවා ඒ බලනවා කියන එක දැන් මේ රූප ඇත්ත වෙලා කියන කොහොමද දකින්නේ අර සමාධියේදී එහෙම ඇතුළට බහින්ද වෙන්නේ නැහැ අපිට ආජ්‍යෝ සාහිත්‍ය කියලා කියලා නැහැ එහෙනම් කොටස් කිස් දෙකක් වශයෙන්ම බලන්න ඕනේ තේරෙනවා කියන එක තේනවා කියන මේ රූපය අනාත්ම උපාදාය රූප මත ඒ කියන්නේ මහා භූතයන් නිසා හිතට පෙනෙන පෙනීම මාත්‍රයක් විතරයි කියන එක තේරෙනවා. කවදාවත් පෙනෙන්නේ අල්ලන්නට ඇහැ උපකාරයෙන් හිත උපන්න නිසාමයි මෙහෙම පෙනෙන්නේ. හිත නිරුද්ධ වෙනකොටම පෙනෙන්නේ නිරුද්ධ වෙනවා කියන එක දැනෙනවා. ඒක ඇතුළට උපාදාය රූපයෙන් හොතර දකින්න කියන මට්ටම ආවේ. එතකොට ඇතුළට උඩට බහිඳ ඕනේ නැහැ. තේරුණා මේ කිව්වේ මොකද දැන් අර මම කිව්වේ දැන් පොඩක් දෙනවල් ප්‍රශ්නේ ඔය මේ පේන දේ තියෙනවා නෙමෙයි දින දේ පේනවා නෙමෙයි කියලා කිව්වහම ඒතරුට අන්නේ මත්තම හොඳට තේරෙනවා අපි ඔය කතා කරලා මුලට දැන් මේ දිට්ඨිය ගත්තාම අපි මේ දිට්ඨියේ දිට්ඨිය චුට්ටක් පෙලෙන්න නැතුව සම්පූර්ණ චිත්‍රයක් ඇඳුවා අපිට මේ ඇහෙන් බලනකොට දිට්ඨිය පේන්නේ නැහැ. පේන්නේ මොකද? චිත්‍රය. එතකොට පේන්නේ චිත්‍රය. ඔතන පැවතුනේ චිත්‍රය. ඒකේ ස්වභාවය තමයි ඇහෙන් බලන දේ විතරයි චිත්‍රය පොළොව. අල්ලන්න බැහැ. අල්ලන්න කියලා අත දැම්මු. අත හැප්පෙන්නේ දිට්ඨිය නෙමෙයි චිත්‍රය නෙමෙයි. මේ දිට්ඨිය වගේ හොඳට දකින්න මේ පේන දෙයට ඔබේ දිට්ඨිය පිළිබඳ දිනන වගේ පටවිය තියෙනවා. හරියට මුළු කටවියම වහලා මේ ස්ටිකර් එක කලවලා නම් මේ තියෙන්නේ දැන් ඔයගලන්ට මෙහෙම රූපයක් පේනවා දැන් පේනවා බලන්න බලන්න හැබැයි පේන චිත්තේ ඕනම තැනකට අතදන්න ඒ පේන දේ නෙමෙයි අහුවෙන කටවිය හරියටම මේ පේන රූපේ මහ භූත ඇසුරු කරගෙන මහ භූත නිසා ප්‍රකට වෙන රූපයක් කියන හොඳට තේරෙනවා නම් අත දැම්මොත් අහුවෙන්නේ කටගේ මිසක පේන්නේ අහුවෙන්නේ නැහැ කියන මට්ටමක තේරෙනවා තේරුණාමයි පෙර නොතිබීමයි මේක හටගත්තේ ඉතුරු නැතු මේ රූප නිරුද්ධ වෙනවා කියන කිසි සැකයක් නැහැ එදාට කෙස්ලොක් නියදත් බලන දුන්නේ මොකද එහෙම එකක් නැහැ එදාට චිත්‍රය කියන දෙන්නම නතර වෙනවා දැන් ඔබඳු චිත්‍රයක් විදිහට රූපේ තියෙන තැනක චිත්‍රයේ බව නොපෙනි තේනදී දිනීමක් විතරක් කියන තැනක එපමණකින් සතර නොවි තේනදී අල්ලන්න පුළුවන් කියන මට්ටමටපත් වෙලා තේනදී ඇතුළට ගිහිල්ලා පුද්ගලිය දැකෙන හිඳයි මේ රූපය ඇතුළෙන් එළියට එන්නයි දැන් අපිට ආපහු පිටිපස්සට දෙන්නුනේ කියලා නේද බලන්න උපායක් හැදෙට. එතනින් අවසන් වෙන්නේ මේ එළියට එන්න ඕනේ. තේරෙනවා. ඒ එළියට එන ticket තමයි අපි ඔය විදර්ශනා කියලා මේ උගාරි මට්ටමේ පැනන්නේ. ඔය දැන් මේ රූපයේ ඇතුලේ ඉන්න අපිට ගේ පිටත ෆොටෝ ගන්න පුළුවන්ද? නෑ. එහෙනම් දැන් පිටිපස්සෙන් පිටිපස්සට යන්නේ දොරෙන් එළියට එන්නේ. ආවම ඔන්න කිසිම ෆොටෝ ගන්න පුළුවන්. ඒ වගේ දැන් මේ ගේ ඇතුළට ගිහිල්ලා අපි ගේ පිටතට කියන්නේ නෑ වගේ. දැන් මේ රූපය කියන එක උපාදාය රූපයක් පෙරණුත් බීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා ගේ ඇතුළේ ඉඳගෙන ගේ පිටපත් පිටිය ගැන මේ කතා කරනවා. ගේ ඇතුළේ ඉන්නේ අපි. එතකොට ඒ හින්දා පේන්නේ නැහැ. ඔක කතා කරන්නේ විතරයි දාන්න ඕනවා. ගේ ඇතුළේ ඉන්න අපිට ගේ පිටපත් පිටිය වටපිටාව පේන්නේ නැහැ. කතා කරන්න පුළුවන්. පේන්නේ නම් ගේ එළියට එන්න වෙනවා. ඒ වගේ අද දවසේදී මේ නාම රූප ධර්මයේ බලන්න කුණු කොටස් දෙකක් තියෙන කනගුණ ආහාරයෙන් හැදිලා තියෙන කය අසුර කරගෙන පෞත්‍ය චිත්තචෛසික නිසායි මේ වෙන්නේ කියලා මේ විස්තර ටිකක් කියන්නේ. දැන් මේ ගේ ඇතුලෙන් එළියට එන ක්‍රමයක් වෙන ක්‍රමයක්වත් නැහැ. කායම වසනාවෙන් ප්‍රතිපදිතන අප මේ විදිහට පනවන්නේ ඒ නිසායි. සිත වැටුණු දවසේ එකක් එක ගන්න බලන්න මේ ඔක්කොම රූප. දැන් මේ කුණු කොටස් වශයෙන් බැලුවොත් මේ ශරීරය කියලා බලන්න. නමුත් හිත දිනු වෙච්ච දවසට මේ ඔක්කොම එකම රූප නිමිත්තක් විතරක්. මහ භූත නිසා පෙනෙන පෙර නොතිබීම හටගෙන මේ පෙනෙන බව ඇතුළේ ඉතුරු නැති නැති වෙනවා කියන එක කිත්තකින් මේ ඔක්කොම ටික අදහනවා. කියන තරකට එනවා. ඒ නිසා මේ උපාය තමයි. ඒ උපාය මට්ටමේදී තාම ගියේ ඇතුළේ ඉඳගෙන අපි මෝහය දුරු වෙන තරක් බලපොරොත්තු වෙනවා. උදාහරණයක් ඒක අපි තාම දන්නේ නැති ගමන. ඒකම කියන්නේ ආනාපාන රතිය වඩන්න, බුදු ගුණ වඩන්න, මරණය, මෛත්‍රිය වඩමින් හිත එකම කරගෙන මේ වගේ බලන්න කියලා කියන්නේ ඔතනින් එළියට එන්නේ. එළියට ආවහම තමයි නිවර්ත ධර්ම නිදුනා කියන්නේ එළියට අවබෝධණයක් තමයි තමයි ප්‍රීතිය, ප්‍රමෝදය, පස්සතිය, සැපය කියන ටික දැනෙන්නේ. මේ උදාහරණයක ගුහාවකින් එළියට ආවහම මෙච්චර කාලයක් ගුහාවක හිටියේ, ඉරේක හිටියේ සාස්වභාවයක හිතිය කියලා දකින්න ගමන් එක නිදහස් වුණා කියලා දකින්න. මොකද දැන් අද හිතට කැමති දෙයක් කරන්න බැහැ. හිතට දෙන දෙයක් කරන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කයේ තියෙන ගතියට සීමා වෙලා තියෙන්නේ. මොකද මේ හිත කයට වැටෙන්න තියෙන්නේ. කය මිදෙන දවසක් වෙනවා. එදාට තමයි ප්‍රමෝදය තියෙන පස්සේ දින කියලා කියන්නේ මේ සම්පූර්ණ මේ කය තියෙන බර ටික දැනෙන්නේ නැහැ ඒකට. දැන් අද ඇහෙන් බලලා අපිට බර කියන්න පුළුවන් නේද කියන දේ. සම්පූර්ණ මේ බර තියෙන්නේ ප්‍රපංච දෙකේ කෙලස් ටික. ওই බර වැඩි වෙනවා කෙලස් ටික වැඩි වෙනවා. ඇහෙන් බලලා මෙතන කිලෝ කීයක්ද කියලා කියන්න පුළුවන් නේ? පුළුවන්. කොහොමද ඇහෙන් බලලා බර කිය පුදුම දක්ෂයෙක්. ওই බර කෙලස් වල හැකියා කියන හොඳට තේරෙනවා තවද ඇහෙන් බලලා තවත් කියන්නේ කියන්නේ. එතකොට ඒ බරේ ඒ විදිහටම ඇහැ පරිහරණය කරලා දැනගන්නවා. අද ඇහෙන් බලලා බර කියන්න පුළුවන් නම් ඒ විදිහට මේ බර අපි ගාව පොවතියි. හොඳට ඒක මාර්ග කරනවා. මේ මේකෙ මෙච්චරක් බර ඇති කියලා ඔයගලන්ට බලලා කියන්න පුළුවන් නම් මේ අරමුණ මෙච්චරක බරයි ඔයගලන් කියන එක දකින්න. මේ තේන අරමුණට මේ බරේ සම්බන්ධයක් නැත්නම් ඕගොල්ලෝ මේ තේන අරමුණේ සම්පූර්ණ බර බහත බලමයි. ඒ සැහැල්ලුව කයට පිටත නොදැනනුයි දැනෙනවාම මේ කෙලෙස් වලනේ මේ බර තිබුණේ. කෙලෙස් වලනේ බර නැන්නේ කෙලෙස් වලටයි බර තියෙන්නේ. ඒ කෙලෙස් ටික අයින් වෙනකොට නිබරු ගතියම මේ අරමුණ තියෙනවා ඕගොල්ලන්ට. ඒ විදිහ තමයි මේ කය. එතකොට එදාට ඇහැට පෙනෙන දේ වගේම කනට ඇහෙන අරමුණක ඇතුළට බහැගන්නේ. අද තමයි ඇහෙන අරමුණේ පුද්ගලියක් අපිට හම්බ වෙන නිසා තමයි ඒ සද්දය අරමුණු කරගෙන හම්බ වෙන පුද්ගල භාවය බලන්න වෙන වෙනම මෙනෙහි කරන්න ඕනේ. එදාට 1000ක් දෙන එකවර කැමෙහොත් එයාට එකම සද්ද නිමිත්ත ඒකද මහ භූතයන් නිසා හටගත් එක. චිත්තජයසිකට විකටයි වැටුණේ පෙරෝතිලි මාතෘ නිකුත් නැති නැතිවා කියන තරකේ බලන්න පුළුවන්. සද්දය කියන එක ඇත්ත වෙලා ඇතුළට ගිහිල්ලා නැති එක එළියට එන්න බලන්න කියලා උපායකුත් නැහැ. මේ වගේ ඔන්න ඔය මට්ටමට හිත වැඩුණාම විදර්ශනා කරන බව, විදර්ශනාව නාම රූප ධර්මයෙන් බලන බව, ඒකම ගති ටික ඔක්කොම වෙනස් වෙනවා සම්පූර්ණයෙන්. ඊට පස්සේ ඒ මට්ටමේදී තමයි මේ අනිත්‍ය කියන එක පේන්නේ, දුක පේන්නේ, ආත්මය පේන්නේ. ඒකයි හටගෙන නිරුද්ධ වෙන ධර්මයන් ඇති බවට අරගෙන ඒක තුල වැසගෙන සත්පුද්ගලය භාවයේ උත්පත්ති කරගෙන ඒ තුල තව නෑදෑකමක් ඇති කරගන්න. කෙලස් ටිකකින් විඳ දුක ගැන හොඳට කලකිරෙන. අර නාම රූප දෙක දකින මට්ටමේ කලකිරීමක් තිබුණා. මේ නාම රූප දෙක පුද්ගලයේ සත්‍යයේ කම්ම කියලා දැකලා අපි මෙච්චර දුක් විඳ නේද කියලා කලකිරීමක් තිබුණා. ඒ මට්ටම ඇති ඒ මට්ටම. ඒ මට්ටම හේතු ඊට පස්සේ ඒකේ දැන් මාර්ග හතරක් තියෙන්නේ. නිකන් නෙමෙයි. ඒ මට්ටම මේ ධර්මතාව ඔක්කොම සත්‍ය විසුද්ධිය නම් ඒ හතේම යම් මට්ටමක ඒ මට්ටමේදී කරේ. ඒ හතම තව මට්ටමේදී තව ටිකක් කරේ. විදර්ශනා ඥාන ඒ ප්‍රථම මාර්ග මට්ටමේදී මේ ඥාන නමේම යම් මට්ටමක් කරේ. ඊගා මට්ටමේදී මේ ඥාන නමේම යම් මට්ටමක් කරේ. ඒ වගේ අර්ථයේදී මේ ස්පර්ශ ආයතන හයම නිරෝෂේස නිරෝධය පේනවා. කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන කර දතන යාන්කීච සමුදේ ධම්ම සබ්බත නිරෝධං කියලා දකින්නවා නම් මෙන්න මේ දැකීමට තම සමාධිත්‍ය ගැන ඇත්ත ඇහිටි දකින්න. ඒ සම්බුද්ධයන් ඒ දැකීම තමයි කලකිරෙන හේතුව. ඒ කලකිරීම තමයි නිදෙන්න හේතුව. නිදීම තමයි නොයෙන්ද හේතු නොයෙන්ද නිදෙන හේතු මිදුනහම මිදුනා කියන ඥාන දර්ශනය ඇති වෙන හේතු. ඒ මිදීමේ ඥාන දර්ශනය තහස් වෙන්නේ මොකද්ද? අනුපාද බව. කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් මිදුනහම දුක නෝකුදිනව නේද දැන්? දුකෙන් මිදුණා නේද ඉපදීම නැති කරලා නේද කියන මට්ටම අරගෙන පුළුවන්. අර ඉස්සර කතා කරපු මට්ටමේදී ඔය ඔක්කොම තියෙනවා. කලකිරුණ ඒ මට්ටමේ නොයෙල්ල ඒ මට්ටමේ මිදෙනවා. මෙදුනහම මෙදුනා කියන ඥාන දර්ශනයක් තුන ඒ මට්ටමේ යම් ධර්මයක අනුපාත බවක් වෙනවා. යම් ධර්මයක නොහට ගන්න බවක් වෙනවා. මේ වගේ ස්පර්ශ ආයතන හයම නිරෝෂේෂයෙන්ම නිරුද්ධ වෙන තැන දකින්න පුළුවන් මට්ටමටම එළඹ සිටියහම අත්‍යේ කටයුත්තක් නැහැ කියනවා. එතකොට මේ විදිහට අනුපූර්ව වෙනවනේ සිද්ධියට.
ආයතනයක්
පිළිබඳ කොටම ඇහැ උපද ඇහැ කියන ඒ සංයෝජනේ දුරු කරන්න ගේ ඇතුලේ ඉඳගෙන පිටත දිට්‍ය ගැන කොච්චර කතා කරත් කතා කරන්න විතරයි පුළුවන් දකින්න බෑ වගේ මේ පුද්ගලයේ කම්බ වෙන තැනක ඉඳගෙන පෙරමුති දීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියලා කියන්න නම් පුළුවන් දකින්න. එතකොට අපි දත යුතුයි එහෙනම් ගේන් එළියට එන්න ඕනේ. ඒ වගේ ගේන් එළියට එන්න ක්‍රමයක් තියෙන්න පුළුවන්. ඒ වගේ තමයි දැන් පුද්ගලික භව සත්‍යයක් නැහැ කියලා ගතල දැම්මට හරියන්නේ නැහැ. පුද්ගලයා සත්‍ය හම්බෙන තැනක නැත්තම් ඒකට හේතු දක්වන්න ඕනේ. නඩුවක් ගැනීමක් කවුරුහරි අපිට විරුද්ධව අපි නිර්දෝෂී කියලා ඔප්පු කරලා පෙන්නන්න දෙන්න බෑ. මම හොරකම කිව්වේ නැහැ කියලා හරියන්නේ නැහැ. වචනේ හරියන්නේ නැහැ. එහෙනම් ඒකට හේතු දෙන්න වෙනවා නේ. ඒ වගේ සත්‍ය පුද්ගලයා නැත්තම් නැහැ කියලා හරියන්නේ නැහැ. හේතු දක්වන්න වෙනවා. ඇයි නැහැ කියන්නේ? මොකද්ද හේතුව? හොඳටම හරියට විනිශ්චකරතුමාට අවබෝධ වෙන විදිහට ඔප්පුකෙපු විතරේ දිනන ප්‍රොජෙක්ට් එක දිනන්නේ මාර්යාගේ පැත්තවල. දැන් මේ මාර්යා කියනවා නඩුවක් දාලා දෙන්න අපිට. සත්‍යේ ඉන්න පුද්ගලයෙ ඉන්නවා කියලා. අපි කියනවා නෑ සත්‍ය පුද්ගලයෙ නෑ ධර්මතාවයක් කියලා. කිව්වට හරියන්නේ නෑ. දැන් ඔප්පු කරලා දෙන්නද? ඒ ඔප්පු කරලා දෙන්න නම් උඩට කියන්නේ ආහාරවත් වෙනේ හටගන්නේ ඈ. එතකොට තියෙන්නේ මෙන්න කේස් ලොන්ගිය දත්තම්වත් නැහැ ඔප්පු කරන්න දෙන සාධක තමයි. හරි. ඒකම යනවා කියලා කියනකොට බලන්න මේ අතුරු කරගෙන චිත්තචෛතික තියෙන ඒක දහඩගෙන තියෙන මේ වගේ ප්‍රත්‍යයකින් ඒ වගේ ප්‍රතිං හටගත්ත චිත්තචෛසික මේකයි අතුරු කරන නිසා මේ කය මෙහෙම වෙලා තියෙන්නේ. ඒකයි අතුරු කරගෙන පවතින චිත්තචෛසික ටික නිසා යෑමේම වෙන්නේ. ඒක නිසා මේ කය ඉදිරියට ආවෝන්නේ. දැන් මේ හොඳට නදීදී අපි ඉදිරිපත් කරනවා අපි ඒ අනාත්මයි කියන්න තියෙන හේතු ටික. එතකොට එයා සාධාරණ විශ්චය දෙනවා. ඒ කියන්නේ අපි දෙන්නා කර්ම සාධාරණයි නම් එයාට පිළිගන්නේ. එතකොට ඒ නිසා නිකම්ම අල්වහම කරනකොට මේ ඇත්ත ඔපකල කරනවා. එතකොට ඔයගොල්ලෝ මගදී අතහැර දානවා කියන්නේ ඔයගොල්ලෝ කරද්දී මාර්ගය දෙනවා නඩුවේ. ඉතින් නම් යම් කෙනෙක් නඩුව ලේසියකට අතහරින්නේ නැහැ. අරයා මෙහෙම කියද්දි තව තව කරුණ ඉදිරිපත් කරනවා. එයත් නතර වෙන්නේ නැහැ. එයත් එක එකපතර නෑ පුද්ගලික සත්‍ය කියන්න මඟල දෙනවා. තමයි. එතකොට අපි තව ටිකක් දැක්ස මේක මේ අනාත්ම ස්වභාවයෙන් කරුණ පෙන්වන්න ඕන. කොහොම කළා ඔය නඩියෙන් දිනපු දවසට ගිරෙන් ඉඳහස් වෙනවා. ගිරෙන් ඉඳහස් වෙනවා කියන්නේ නීවරණ ධර්මයන්ගෙන් මිදෙනවා. ඕනේ එළියට එනවා. හරිද? ඊට පස්සේ එළියට ආවම ඔන්න ඇත්ත දෙනවා. මෙච්චර ගල් මේ හිටපු තැන දැන් ආපහු සාක්ෂි ඉදිරිපත් කර කර ඉන්න ඕනේ. මේ ඉවෙන් ඉඳහස් වෙන විතරයි සාක්ෂිය ඕනේ. ඉදිරිපත් කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නීවරණ ධර්ම දුරු වෙනකොට එයාට පස් ආකාරයක් තමන්ගේ මනස දිහා දකිනේ ප්‍රමෝදය කියලා. හිරේ හිටපු කෙනෙක් පහු කාලේදී හිරේ නිදර්ශනාව යම්සේ දකීද ඒ වගේ සතුටක්. හිරේ ඉන්නවා වගේ දකිනවා මෙයා නීවරණ සංගත චිත්තය. හිරේ නිදිනවා වගේ දකිනවා නීවරණ ධර්මය තමන් කෙරෙහිලා දකින බව. ඒ වගේම අනු තමන්ට සුදුසු කැමැති විදිහකට යමක් කියන්න කරන්න බැරි අනුන්ට ජීවිතන 16 කියලා හිටපු කෙනෙක් පව් කාලේ 16 භාගෙ නිදන. එයාට දකිනවා යම්සේ සතුටකේද ඒ වගේ. එයා දකිනවා 16 භාගෙ වගේ තමයි මේ නීවරණ. එයාගේ මිදිච්ච මනස. 16 භාගෙ නිදනවා වගේ නීවරණයන්ගේ මිදිච්ච මනස දකින කොට ප්‍රමෝදය ඇති වෙනවා. ඒ වගේම අනුන්ගේ ණයට ගත්ත කෙනෙක් පහු කාලෙදී කර්මාන්තය කරන දිනුම් වෙලා ඒ ණයත් ගෙවලා තව මුදලක් ඉක්ිරිය දකිනකොට තමට ප්‍රමෝදය ඇති වෙනවා වගේ. අනුන්ගේ ණය අරගෙන ණයකාරයෙක් වගේ දකිනවා නීවරණ ටික. පහු කාලෙදී ණය මුදුන තමා දකිනකොට සතුටක් වෙනවා වගේ දකින නීවරණයේ මුදුන මනස. ඒ වගේම දැඩි රෝගී වෙච්ච කෙනෙක් පහු කාලෙදී රෝගෙන් සුවපත් වුණාම සතුට වෙනවා වගේ. එයා දකින රෝගී වෙච්ච අවස්ථාව වගේ මේ නීවරණ චිත්තය. රෝගී සුවපත් වෙච්ච තමන්ව දකින ප්‍රෝධයක් ඇතිනවා වගේ ඒ නීවරණයන්ගේ මිදිච්ච තමන්ව නීවරණ ධර්මයෙන් දුරල සුවපත් වෙච්ච තමන්ව දකින ප්‍රෝධය ඇති වෙනවා. ආහාර පාන නැති කාන්තාරමගෙක දිහාම යන කෙනෙක් පහු කාලෙදී කාන්තාරමක අවසන් කරලා කෑම බීම නැති ක්ෂේම භූමියකට ගිහිල්ලා ඉන්නා ගියා වගේ. එයා කාන් වතුර ආහාර නැති කාන්තාරය වගේ දකින මේ නීවරණ චිත්තය. ඒකෙන් මිදින ෂේම භූමියකට ගිය අවස්ථාව වගේ දකින නීවරණ චිත්තය. මේ වගේ පස්ස ආහාරයකින් නීවරණ ධර්මයන් තමන් කෙරෙන නොදකින්වට ප්‍රමෝදී උපදිනවා. ප්‍රමෝදී නිසා ප්‍රීතිය, ප්‍රීතිය නිසා පස්සදී පස්සදී නිසා සැපයකින්. දැන් මේවට චේතනා කරන්න ඕනේ නැහැ. ප්‍රමෝදී මට අනේ මට ප්‍රීතිය ලැබේවා, ප්‍රීතිය ගන්න කොහොමද? එහෙම හිතන්න ඕනේ නැහැ කියලා. මේ ධර්මතාවය පස්සද්ධිය කියන්නේ මොකද්ද? ඒක ගන්න කොහොමද කියලා පස්ස ඥාන වඩන යන්න ඕනේ නැහැ ඒකට. පස්සද්ධිය කියන එක ලැබෙනවා. ප්‍රීතිය සැපේ කියන එක ගන්න කරන්නේ නැහැ වෙනවා කියන ධර්මතාව ටිකක් වෙනවා. එළියෙන් આવට එදියේ හිරෙන් නිදහස් වුණාම ප්‍රීතිය ලැබෙනවා. ඒ වගේ මේ නීවරණ ධර්මයන්ගෙන් එළියට එනකන් තමයි මේ ප්‍රශ්න ටික තියෙන්නේ. එතෙන් නීවරණ ධර්මයන්ගේ සිත්ය තමයි මොකද්ද? තේනදී ඇතුලේ ඉන්නේ. සත්‍යයක් දකින්න පුද්ගලෙක් දකින්න කියන්නේ. මෙන්න මේක තමයි අර්ජෝ සහ චිත්තපි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අබ්බේ නන්දති, අබ්බේ වදති, අර්ජෝ සහ චිත්තති උපජ්ජති නන්දි. ඒ කියන්නේ සතුටු වෙයිනම් පෙනෙන රූපයන්ගේ සතුටු වෙයිනම් අපි නන්දති. අපි වදති ලස්සන උයනක් තියෙන ලස්සන බොබමක් තියෙන අහවල් කරන ලස්සන රූපයක් තියෙනවා කියලා හෝ ಗುಣ කියයින අපි වදති. දෙකමත් ආජ්‍යෝ සාහිත්‍යටි බැසගෙන පවතින පේනකොට පේන රූපය ඇතුලේ ඉන්නේ. පේන රූපය ඇතුලේ ඉන්නේ. දැන් මේ මෙහෙම අපිට පේනකොට මම මෙච්චර තියෙන දුරකථනය අරගෙන ඒක දිහා බල බල උත්තම වූ වයින්නවා කියන දැන් මේ පේන රූපය ඇතුලේ. ඒ වගේ අපිට සත්‍ය පුද්ගලෙක් හම් වෙනවා කියන්නේ පේන රූපය අරගෙන ඇතුළට බහැරෙනවා. දැන් අජ්ජෝ සාකච්ඡට. ඉතින් දැන් දැන් හුරු වෙලා උපදිනකොටම අරමුණක් ගානේ නීවරණය උදව් කරගෙන ටක්කල අරමුණ ඇතුළට බහින්න පුරුදු වෙනවා නම් තියෙනවා. ඒකයි දැන් හොරක් වගේ කියන්නේ ටක්කල යන්න යනවා. කිලා ගන්නවා. අරමුණේ කෙලින්ම අඩියටම යනවා. ඔය එක තියෙනවා ඉතින් නැරකට තියෙන්නේ කෙලින්ම අරමුණේ යටට යනවා. රූප වලට යන්නේ. එතකොට හැමදාම ඔය මට්ටම. ඉතින් ඔය මට්ටමේ මනස බුදෝ ගන්න අරමුණක් හම්බ වෙනකොට ඒක ඇතුළට බහින්න ගතිය අඩු කරගන්න අපිට පුළුවන් සමත කමඨාන කියනවා. නමුත් මේ සමතයෙන් ඇති කරගත්ත චිත්ත සමතේ ආයුෂය ආයු කාලේ දුර වෙච්ච දවසකදී ආයතර මොඩකමෙන් මොඩකම මතුල ආයෙත් ඉඳලා ඒ හින්දා ඒ සමතෙන් කල්ප 84000 රූපෙට බහින්න තු ඉන්න පුළුවන්. මොකද කල්ප 84000 ගිහිල්ලා හැටි ආයේ සත්‍ය පුද්ගලයා දකින. ඒ හින්දා අඩියේ ඉඳලම ගල් දාලා පුරව පුරවම එනවා. උඩට එනකොට ඒ කියන්නේ අපි දැකගෙන ඉන්න තැන ඇත්ත ඇති හැටි බලමින්ම මේ අවබෝධයෙන් උඩට එතකොට කොච්චර කිව්වද දැන් ඉඳලා පුතන හින්දා අපි දන්නවා යන්නේ දැන් දැනුම් සහිතව නෝන සහිතව එදේට ඇවිල්ලා ඒ හින්දා අපු යන්නේ. එතකොට මේ වගේ ඉතින් ඔය භාවනා කියන්නේ මම කියන්නේ මෙන්න මේව හොඳට දැනගන්න අනිවාර්ය දැනගතිය දේවල් කියන්නේ. ඒ කියන්නේ අපි භාවනාව නිවන් මඟ කියලා එක්කෝ ඔය ප්‍රථම ටිකේ ටිකක් ගන්න. එහෙම නැත්නම් කතා කරුවොත් අපි පෙරණු තිබීම හතර නිතර නැතින කෙනකල දර්ශනයකින්ම කතා කරනවා. ඈ එක් කුදීම යටින් යනවා අර දිය කාව දෙන්නේ ගැලුම අර එකෙක් ගැලු වතුර යටින් මූටක් නැහැ. එකෙක් ගැලු උදින් මූටක් නැහැ. නැදින් කියන දිය කාවේ තුන්තම් මොන අල්ලගත්තද? ඒ වගේ අපි එක්ක යටින් යනවා නාම රූප ටික බල බල කොහොමදල ඔතනින්ම සත්‍ය අවබෝධ කරගන්න අර කෙනෙක් උදින් යන කෙරණොත්ේ දීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක බලලා නිරෝධය ගන්නවා. එහෙම නැති යන වගේ මේ ධර්මයේ වඩලා මෙතෙන් ඇවිල්ලා මේ ධර්මය අපහැරලා මෙතෙන් එන්න. ආ රත විහෙද සූත්‍රයේදී ඒ විදිහට අනුක්‍රමයෙන් එන්න
ඕනේ.
වැදෙන්නේ දැනත් කායවපස්සනාව වඩන්න මේ වෙලාවේදී වේදනපස්සන චිත්තපස්සනාව අපිට හම්බ වෙන්නේ. වේදනාවක් හම්බ වුණත් ඒ වේදනාව අපිට අතේ වේදනාව බඩේකත්වම ඔළුවේකත්වම දත්කත්වම කම්කත්වම වෙලා තියෙනවා. ඒ හින්දා වේදනාව එක්ක තියෙන දතයි බඩයි කනයි ඔළුවයි හොදට දැක්කහම වේදනාවට මේව අයිති නෑ කියලා වේදනාව වෙනම අල්ලගන්න පුළුවන් දවසක් එනවා. එනසම් උතෙන්දී චරිත තියෙනවා සමහර අය ඉන්න දිස්ති චරිත තියෙන අය මේ කය ස්වභාවයෙන්ම කයේ වේදනාව කියලා කයට ඇඟන්තු වේදනාව විතර බල ගන්න පුළුවන් මට්ටමක් තියන අය ඉන්න පුළුවන්. එහෙම අය ඇවි වේදනාව ස්පර්ශ නිසාම ස්පර්ශ නැතිවෙන්න තියෙනවා කියලා බලවට කමක් නැහැ. ඒද හැබැයි හොඳට අපි කයේ බලපු කෙනා ඒ වේදනාව බලන කෙනා තාම මේ ඇතුළේ නිදෙන්නේ තමයි මේක. කෙනා කෙනාට පුළුවන් වටින කය බලන්න උනලා හැම වෙලෙම වේදනාව බලලා ඉන්න පසු කෙනෙක් ඇති. වේදනාව බැලුවා කියලා එයා කෙනෙක්ම මොහොතක් නැති කමකට ඇවිල්ලා නැහැ. එන්නේ නැහැ. තාම බලන්න පුළුවන්. එතකොට කය අතහැරුණාම වේදනාවේ ස්වභාවය හැම කෙනෙකුටම බලන්න පුළුවන් මට්ටමට එනවා. සමහර චරිත රාණත්වයේ මත කය ඇතුළේ මොකද වෙන වේදනාවට කය ඇඟ නැතු වේදනාවේ ගතිය හොඳට අල්ලගන්න පුළුවන් ජනක නැතුව නේද? ඒ වෙලාවේදී මේ ස්පර්ශ නිසා හටගන්න වේදනාව ස්පර්ශ නැති වෙනවා නැති වෙනවා කියලා වේදනාව අනුමත කරගෙන ඇති වෙන ලෝභ දේශ දෙක දුරු කරගන්න උත්සාහවත් වෙන්න. ඒ ආත්ම විගවරණයේදී රූපය හම්බෙන්න පුළුවන්. එතකොට රූපය යත සමාන කරා. එහෙනම් මාරු කරක බලන ප්‍රශ්නයක් නැහැ. මේ මොකද මේ මට්ටමේදී ගතිය එක එක විදිහක නැහැ, ස්ථවර නැහැ. ඒ කියන්නේ රූපෙම විතරයි හම්බ වෙන්නේ, වේදනාව විතරයි හම්බ වෙන්නේ කියලා ගැටියක් නැහැ. ඒ කියන්නේ මේ ඔක්කොම කෙටි වෙලා කැටිලා පුද්ගල භාවයෙන්මයි මෙයාට තියෙන්නේ. හැම වෙලෙම විශේෂයෙන්ම කය මොකද? ඒ නිසා කය ගැන බලන්න, අරෝග්‍ය වේදනාව ගැන බලන්න, ඉඳ තියෙනවා පුළුවන් වේදනාව ගැන බලන්න, කයේම සංවේදිකම බලන්න තමයි ඒත් බලන්න. හොඳට මතක තියාගන්න, තාම ගියේ ඇතුළේ මෙහෙ ඉන්නේ ගෙලියෙන් ගෙයින් පිටට යන්න උපායක් නැතකනේ. මේ භවයෙන් අපිට යන්න නම් මේ ලංකාවෙන් පිටට යන්න නෙමෙයි, මේ ගියක් වෙන දෙන්නේ. ඒක මේ ගමෙන් පිටට යන්න නෙමෙයි. ඊට පස්සේ ගමෙන් පිටට ගිය එක නගරයට යන්න. නගරෙන් පිටට යන්න නෙමෙයි, ගමෙන් පිටට යන්න. මේ ඉතින් ඒ දෙන්නේ ගියන. ඒක ගියේ මේ ඒ විදිහට කරකට තවන්නේ. තේරෙන්නේ නැහැ. තුන්දෝ බුද්ධිලකේ නෝපත්ත සම්පපාපස අත්තරණ ඥාන ගාථාවේ ලෝකෝත්තර අර්ථය පැහැදිලි කර දෙන්න. ඒ අර්ථයමයි මෙච්චර කීකියේ. සචිත්ත පරියෝධපන කියන එක සිත පිරිසිදු කරගන්න කියන එක තමයි කියන්නේ දෙන්නන්නේ ලෝකෝත්තර දර්ශනය. සම්පපාපස අත්තරණ කියලා කිව්වේ තණ්හාව සමුදය අතහරින්න කුසල සෝප සම්පදා කියේ කුසල කරන්න කෙලවලා සුසම් කොට කුසල කරනවා. ඒ කියන්නේ හිත පිළිසුදු කරන්න, හිත පිළිසුදු කරන එක තමයි හිත අපිරිසුදු වෙලා තියෙන නීවරණයන්ගෙන් සහ ආමිෂයන්ගෙන් ඒ දෙයාකාර අපිරිසුදු බව දුරු කරන්න, දුරු කරලා හිත පිළිසුදු කරගන්න. ඒකට වඩා සම්ප්‍රදර්ශන ඒක නෙමෙයි මෙච්චරම කතාවේ. එහෙනම් ඒ ප්‍රශ්නේ තමයි අනිමිත්ත බවමයි ඉස්සෙල්ලා අවබෝධනන්නේ. දැන් මම ඊයේ කිව්ව අනිමිත්ත බව නෙමෙයි අපිට ඕනේ. අනිමිත්ත බව කියන ධර්මතාවය අපි හිතන අනිමිත්ත බව නෙමෙයි, අනිමිත්ත බව හොතර දකින්න. අර අනිමිත්ත බව අරමුණු කරන එකයි අනිමිත්ත බව සාක්ෂාත් වෙන එකයි ලොකු වෙනසක් තියෙනවා. මේ කිසිම දෙයක් අරමුණු නොකොට නිමිති නැති ගතිය හිතට හුරු කරන්න පුළුවන් අපිට. කිසිම අරමුණක් නොගෙන උපේක්ෂාවින්වත් හුරු කරන්න එක හොඳට හුරු කරන්න පුළුවන්. හැබැයි ඔගොල්ලෝ හුරු කරුවේ අනිමිත්ත කියන මට්ටමේ ඖදාරික නිමිති නැතිකමට සාපේක්ෂව අපිට අනිමිත්ත වුණාට යථාභූත ධර්මතාවයට සාපේක්ෂව මේ සිවුම් මට්ටම දෙකතර නිමිත්ත හොඳට ඒක දකින්න. අපි හිතාගෙන හිටපු මෙච්චර කාලයක් ඉන්න රළු වස්තුවට සාපේක්ෂව අපිට දැනෙන්න පුළුවන් අනිමිත්තවක් නිමිති නැහැ කියලා. ඒ අපිට දැනෙච්ච නිමිති නැති වුණාට නොදැනෙච්ච මට්ටමේ නිමිත්තක් දැන් ඉපදිලා. මේ අනිමිත්තවක් කියන එක. එතකොට නිමිත්ත සහ නිමිත්ත බලන්න හොඳට ඉන්නවා. ඒක කිසිම දෙයක් නැති වුණාට. ඒ කිසිම දෙයක් නැති මෙච්චර කාලයක් ඇතිලා තිබුණු අපේ මනසට සාපේක්ෂව. එතකොට දැන් මේ අනිමිත්ත බව කියන ධර්මතාවය තුළ අනිමිත්ත බවත් අනිමිත්ත බව අරමුණු කරන බලන්නත් හදට ඉන්නවා. අපිට පුළුවන් නම් මේ අනිමිත්ත බව තේරෙනකොට මේ අනිමිත්ත බවද බාහිර අනිමිත්ත බවක් කියලා තබන්න නැතුව මේ අනිමිත්ත බව දැනෙන්නේ අනිමිත්ත බව අනිමිත්ත බවට අරමුණු කරපු නිසා චිත්තචෛතික ටිකකින්ම අනිමිත්ත බව උපද්දලයි අනිමිත්ත බව අරමුණු වෙන්නේ කියලා දකින්න පුළුවන්. ඒ කියන්නේ දැන් අනිමිත්ත බව අපිට දැනෙන්නේ අපේ නිමිති නොගෙන හිත හුරු කරපු නිසා හිතින් උපද්දපු දෙයක මේ අනිමිත්ත බව අපිට. මේ අනිමිත්ත බවට සංකතයි පරිසම්පන්නයි මෙබඳු ප්‍රත්‍යකුණේ මේ අනිමිත්ත බව උපන්නේ ප්‍රත්‍ය නැති වෙන නැති වෙනවා කියලා බලනකොට ඒ අනිමිත්ත බවත් අතහැරලා අනිමිත්ත බව සාක්ෂාත් වෙනවා. එතකොට ඒ සාක්ෂාත් වෙන එක මේ නිමිත්තක් නෑ, ඖදාරික නිමිත්තක් නෑ. සියුම් අනිමිත්ත බව කියන එකත් අතහැරෙන කොට අනිමිත්ත වෙනවා. ඒක අසංකතේ වෙනවා. ඒක කවදාවත් ගන්න බෑ. මේ අනේ සාක්ෂාත් වෙන්න ඕනේ කටින්. ඒක නම් ප්‍රෝතන බොහෝ සියුම් සිද්ධියක් තියෙන්නේ. අපිට පුළුවන් හැම වෙලාවෙම යමක් බලන්න, හොයන්න, අල්ලන්න මේ හිතට හොඳට උරුයි. නමුත් කිසිම දෙයක් උපාදාන වශයෙන් නොගෙන ඉන්නවා කියන ධර්මතාවය නෙවෙයි. මොකද යමක් අල්ලගත්තම හොඳට හපන්න පුළුවන්. දැන් ඔය අවුරුදු තුනකට එහෙම තියන්නේ බලද්ද පණ කියන තරම අතපය දදලා මනුස්සකෙට දුන්නා මොකටද නමාවුත් ගන්න කියලා. අතපය වැහෙලා දුන්නා බඩගෙඩියක් කක්ක දෙකට ගන්නවා. ඒ වගේ මේ අරමු අල්ලගත්තාම හොඳට ඉව රාග වශයෙන් දේශවලින් හැදෙන්න පුළුවන්. ඔය ගුරුවට මොන මට්ටමකට හරි අපි අර්ථකථන දිදි හිතට එකක් අල්ලගන්න ඉඳ හදාගන්නයි හදාන්නේ. ඒ හින්දා දැන් අනිත්‍ය වාදයට කිටි අපහසුකම් තොර ගන්න අනිමිත් බවක් තියෙන අපිට අදගෙන ඉන්න පුළුවන්. අනිමිත් බව කියලා හිතන්න දෙන්න පුළුවන්. නමුත් මේ අනිමිත්ත බවද පටිච්ච සම්පන්නයි ප්‍රත්‍යයෙන් හටගත්ත මේ අනිමිත්ත බවද නැති වෙනවා කියලා අනිමිත්ත බවද පෙරමති බීම හටගෙන ඉතුරු නැතු නැති වෙනවා කියලා දැක්කොත් ඇතිවේ අනිමිත්ත බවක්. ඒක අපි අල්ලගෙන මේ අල්ලලා නෙමෙයි ඉදී සාක්ෂාත් වෙනවා. එතකොට ඒක විඳින්න පුළුවන් කමක් නැහැ. ඒක අත ඒක අත යමක් අල්ලලා විඳලා මනසට ආරක්ෂිකන් මදි ගති ලැබුගේ අපි. නමුත් එතන තියෙන සැපය අධිකතර සැපය. ඉතින් ඔබ තමයි දැනගන්න තියෙන්නේ. ඒ නිසා මේ අනික ඔය අනිමිත්‍ය බව, ශුන්‍යත බව කියලා සංකල්පනම හොවා ගන්න එපා. තමන් තුළ මේ ඥාන දර්ශනය බලාගෙන යන්න. හැම වෙලාවෙම කෙලස් ප්‍රහාණය අකෝක්්‍ය බව, කෙලස් නැතිවීම වෙනස් වෙන්නේ නැති දැනකට පත් වුණා කියන දේ තියෙන සාක්ෂිය තමයි තමන් තුළ එනක සිද්ධ මේ නුවණ. අපි කියමු මේ රූපේ නාම රූප ධර්මයේ දකින්න දකින්නයි අපිට මෙතන පුද්ගලයෙක් ඉන්නවා කියන මේ මට්ටමින් මගේ මනසේ නිතුණා නේද කියන්නේ ආයේ මේකම උපදින්නේ නැහැ කියන කින සාක්ෂිය තමයි දැන් පෙනෙන මට්ටම දැකලා. එහෙම නැතුව පෙනෙන මට්ටමක් නැතුව පුද්ගල භාවය නැති වෙන්න පුළුවන්. නැති වුණාට ඒක කෝපිය ටික කාලයකට විතරයි සමතේ ප්‍රලක්ෂණය. විදර්ශනාවේ ස්වභාවය තමයි ඇත්ත දකින නිසා පිළිගන්නේ නැහැ. දැන් කෙලෙස් යටකලා කියන්නේ දැන් අපි කියමු මට පුළුවන් මේ වටාපත 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 කියලා මේක දිහාම බලබලා බලබලා ඉන්නවා. යද්දී හිතට මේ නිමිත්ත හදන හිතන්නේ වටාපත 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 කියලා. යම් වෙලාවක යද්දී නීවරණ ධර්ම දුරු කරලා කිසිම අරමුණක ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති, මේ රූපයන් ඇතුළට බැස ගන්නෙත් නැති ගතියක් මත හදාගන්න පුළුවන්. එදාට කාම භූමියේ අනිත්‍ය වෙන විදිහට මේක ඇක්ට කරා නැහැ, මේ ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ, උපේක්ෂ මනස් කෙලෙස් නැහැ, රාගය නැහැ, ද්වේෂය නැහැ. නමුත් මේ රාග දේශ නැතිකම අකෝප්‍යයි වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්න මට ශක්තියක් නැහැ. මම මොකෙත් පාදෙන්නේ දෙද කියන්නේ. අද නැති වුණාට හෙට දවසේ උපදින්න පුළුවන් හේතුව නැති කළා නෑ. අද නෑ. අද නෑ. නැති නැති බවමනකින් කෙලෙස් නැති බවමනකින් කියන්න බෑ. මේ ගතිය මට කොච්චර කල්ප 84000 කරනවා රාග සිතුවිල්ලක් තරහ සිතුවිල්ලක් ඇති වුණොත් ඇත්තටම තව කල්ප 84000කින් හරි මේ කෙලෙස් ඇති නැයි. මේ කෙලෙස්ටි ඇතිවෙන්න තිබුණු හේතුව නැති කරලා නෙමෙයි මේ කෙලෙස්ටි නැති වෙලා තියෙන්නේ. කෙලෙස්ටි නැති කරන්නේ නෙමෙයි අවශ්‍ය වෙන්නේ මේක ඇති කරන්න තිබුණු හේතුව නැති වෙන හේතු ගන්න. මොකද මොහය අවිද්‍යාව, අවිද්‍යාව අවශ්‍ය. මේ තණ්හා අවශ්‍ය, අවිද්‍යාව අවශ්‍ය නැතිනකොට මේ දුක නැවතුනට උපදිනවා. ඒ නිසා මේ පෙනෙන වස්තුන්ගේ ඇත්ත ඇති හැටි බලලා ඇත්ත ඇති හැටි දැකලා රාගයක් නැති දේශයක් නැති මනසක් මම හදාගන්න. රාග දේශ මංගාව නැහැ. නැති බවක් තේරෙනවා. මේ කෙලෙස් ටික නැවත හටගන්නේ නැහැ කියද්දත් මට ශක්තියක් තියෙන වෙනමුත් නෙමෙයි. කෙලෙස් ඇති කරන අරමුණ ගැන මට නුවණයි ඇත්තටම තියෙන්නේ. අන්න ඒකයි මේ ශාස්ත්‍රයේ ඥාන දර්ශනය අපෝක්ෂ වුණොත් තමයි මේ චේතු විමුක්ති අපෝක්ෂ වෙන්නේ. අසුතල් සමහර
සතරගු සිත් දානාවේ වේදනාවේ විදනාවේ තුන් තැන්
වේදනා වස්නා රදුව කියලා වේදනාව මුදෙනවා නෙමෙයි වේදනාව දැනෙනවා වේදනාව අල්ලම ගන්නවා වේදනාවේ දුක් වේදනාවේ දුක් වෙන්නේ සැප වේදනාව සැපවත් වෙන්නේ ඒ කියන්නේ වේදනාවක් කියන විදිහින් නෑ දුක් වේදනාව ඇති වෙනකොට දුක් වේදනාව හේතු ප්‍රතිදා සතිපට්ඨාන කළේ මොකද්ද වේදනාව ආරම්භය ප්‍රපංචික නැති කරුපේක ඇලීම් ගැටීම් දෙක නැති කරුපේක විතරයි ඒ කියන්නේ දුක් වේදනාවට හේතු රූප ස්පර්ශනස දුක් වේදනාව හටගන්නවා මේ ස්පර්ශය නැති වෙනකොට දුක් වේදනාව නැති වෙනවා කියලා වේදනාවත් වේදනාවේ ඇතිවීමත් නැතිවීමත් දැක්කම මනස උපේක්ෂා කරගන්න පුළුවන් මට්ටමට ගත් එක සතිපට්ඨාන කරේ ඒ නිසා අටලෝ ධර්මයෙන් කම්පා වෙන්නේ ලෝක ධර්ම නෝකදිනා නම් ලෝක ධර්ම නැති කරන්න බෑ ලෝක ධර්මයේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි ලෝක ධර්ම රහතන් වහන්සේ නෙමෙයි සැප වේදනාව ලෝක ධර්මයක් ඒක රහතන් වහන්සේ නෙමෙයි සැප දුක් වේදනාව ලෝක ධර්මයක් ඒක රහතන් වහන්සේ නෙමෙයි ඈ අපි පුද්ගලික ක්‍රගත කරනවා එතකොට අපි කියමු සැප වේදනාවේ අපි සතුට වෙනවා දුක් වේදනාවේ දුක් වෙනවා ඒ නිසා හැම වෙලාවම ওই දෙක දෙපැත්තට බෙදලා ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියලා අපි අටකට බෙදලා අටකින් කපා වෙනවා ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අටෙමේ වික්‍රේ ධම්මා ලෝක අනුකරේ දහවಂತಿ ලෝකෝ චත්ත ධම්මේ අනුකරේ දහවಂತಿ මහණෙනි මේ ලෝකයන්ව පෙරලන ධර්මතාවටක් තියෙන ලෝකයේ අද මේ ධර්මතාවට අනුව පෙරලන ලෝකයන්ව ගිය ධර්මතා අටේ යමෙකුට ඒ ධර්මතාවටම පෙරලෙන්නේ නැතු ඉන්න පුළුවන් යා ලෝකෝට උත්තස ලෝක ධම්මේහි චිත්තයස්ස නකම්පති අශෝකම් විරජං කේමනිත මගලොමුතම අටලෝක ධම්මේ නිස්පර්ශ වෙන ස්පර්ශ වෙනකොට යම යමක මනස කම්පා නොවේ නම් මේක මඟල කරන්නේ. එතකොට ලෝක ධර්මයේ ලෝක විනා කිය හැකියි. වේදනාව ඇවිල්ලා අයිති මොකද ලෝකෙට? දුක් වෙනවා. දුක් වෙන්නේ. එහෙනම් දුක් වේදනාවම කරලා නැහැ. එහෙනම් කම්පා වෙන්නේ නැහැ. දුක හේතු ප්‍රත්‍ය හේතු නැද නැති වෙනවා. ඊගාවට ප්‍රශංසා කීර්ති සැපේ එනවා. ඒකද හේතු ප්‍රත්‍යයෙන් ගන්න ඇලෙන්නේ. සතුට වෙන්නේ. උපේක්ෂා වේදනාව වෙනවා. ඒකද හේතු ප්‍රත්‍ය. හේතු නැතිව නැති වෙනකම් ගන්න මේක රැවටෙන්නේ. මොනවාද? එතකොට සැප වේදනාවේ දුක් වේදනාවේ උපේක්ෂා වේදනාවේ උපේක්ෂා. එහෙනම් සාර රහතන් වහන්සේ කියනවා චලංග සමන්නාගත උපේක්ඛා කියලා. අංග හයකින් නිතරම උපේක්ෂයි ඇහෙන රූප බලද්දි ස්කන්ධ ශබ්ද නාසයෙන් ගන්ධ දිවෙන් රස කයෙන් ස්පර්ශ සිතෙන් ධර්ම ආරම්භ දක්ින හැමතැනකදීම මේ මාස උපේක්ෂයි එතකොට සතිපට්ඨානයේ වැඩිමෙන් කලේ මොකද්ද ලෝක ධර්මතා අටේ අනු පෙරලෙන්නේ නැති මාස හදාගත්තා පෙරලෙන්නේ නැති ලෝක ධර්ම නැහැ ඒව හදන්නේ නැහැ ඒ ටික හැදෙනවා අනුපදිතේද කරන්නේ සෝපදේශ නිබ්බාන කියන්නේ ලෝක ධර්මතා අටක් තියෙද්දි ඒ අට අනුව පෙරලෙන්නේ නැති මාසක හදාගත්තාම සෝපදේශ කියනවා. ක්ලේශ කරන්නේ නැවති කියනවා. පහතන් මාසෙ කියනවා. ඒ නිසා එන දුකෙන් මිදුණා. දුක නෝබුදින දත්තෙට පත් කරා. අනුපදේශ කරන්නේ නැවති කියනවා. ලෝක ධර්ම නෙවෙත් මිදුණා. දැන් අන්න සැප වේදනාව දුක් වේදනාව ඒ ටිකක් නැහැ. හැබැයි දකින්න ඕනේ අටලෝ ධර්මෙන් කම්පා වන මනස හදාගත්ත කෙනාටම අටලෝ ධර්ම නිරුද්ධ කරන්න පුළුවන් මිසක එහෙම නැත්නම් අටලෝ ධර්ම නිරුද්ධ කරන්න පුළුවන් කමක් නැහැ සර් අටලෝ ධර්ම නිරුද්ධ බලන්න පුළුවන් දැන් ඔය අපි නිරෝධය අල්ලන්න යනවා කියලා කියන්නේ අටලෝ ධර්ම නිරෝධය අල්ලන්න නේ එහෙම නැහැ අපිට පුළුවන් අටලෝ ධර්ම වානෝ පෙරලෙන්නේ නැති මනස හදාගන්න පුළුවන් මිසක ඒකයි මම හැමදාම මතක් කරන්නේ ස්කන්ධයන්ට පටල ගන්න මේක මෙව කරගන්න පරිසර කෙලස් ටික අදහන තවම අද තියෙන ප්‍රශ්න අද නම් ටිකක් හැබැයි බුද්ධිමත් ප්‍රශ්න ටිකක් හැදුනේ හැබැයි ඒකේ අඩම වෙන්න එපා නැත්නම් වෙනදට සමාදු වහන්න යාම කියන ගෙදර බුදු පහන් සියෙන් ලොකුයි ඒ හින්දා හිතන්න ආවට අමතක වුණා ඒ කහන්නේ. සාලි
සත්‍ය සුද්ධලේ නැත්තම්
සංවිතනිකාය ආහාර වගේ ආහාර සූත්‍ර මොළය පදුන සුනාසේ මාන්නේ මේ කබලින්ක ආහාර පස්සහර මනෝ සංකේතනා ආහාර විඥාන හතරේ සතර ආහාරයක් නොක සත්‍ය නිරාත්ම තේසක් උපපති උපදීන එතකොට ස්වාමී කබලින්ක ආහාරේ කවරේ ප්‍රදායි කියලා මුත්‍රාජනකේ ආ ප්‍රශ්නයද කබලින්කා හරේ කාපිටද හරි කියව මට කෙනා කියන්න වෙනවා. ඒ හින්දා ස්වාමී කබලින්කා හරේ කුමකට ප්‍රත්‍ය වෙනවා කියලා මෙහෙම අහන එක දුරුයි. පස්සාහාරේ කවරක අනුභව කරනවද කියලා. මේ ප්‍රශ්නේ වැරදි කියනවා. එතකොට මට කෙනා කියන්න වෙනවා බුදු දෙනා විවේචන කරලා බලන්න ඒ දුරුයි. ස්වාමී මේ ස්පර්ශාහාරේ කුමකටද කියලා අහන්න කියනවා. ඒ වගේ ওই ප්‍රශ්නේ වැරදි. එතෙන් කියහද සමේ ජාතිය කියන එක ඉපදීම කියන එක කුමක් නිසාද කියලා කාරණාවයි සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි නම් ජාතියක් වෙන මේ ජාතිය කුමක් නිසාද? තොර ජාතිය කියන්නේ එතකොට තේසන් තේසන් සත්තානම් තමයි සත්‍යම් කරා කියලා පුද්ගල භාවයෙන් පෙන්නලා යථාර්ථය දෙනවා කියන අපිට ලෝකේ සත්‍ය පුද්ගලය කියලා හම් වෙන තරක සංදානා බාතු බව ආයතනම පටලවෝ ඇති ජාතිය ස්කන්ධයන්ගේ 15 වීමක් තියෙනවා නම් ආයතනයන්ගේ ලැබීමක් තියෙනවා මෙන්න මේකයි ජාතිය කියන්නේ. එතකොට ස්කන්ධයන්ගේ 15 වීම ආයතනයන්ගේ ලැබීම ජාතිය ඒ ජාතිය කෙනෙක් කියන්නේ භවය නිසා ජාතිය. එතකොට භවය උපාදාන නිසා භවය. එතන මෙසේ අනාත්ම ගතිය. මේ ස්වභාවය මේ පටිච්ච සම්පදායේ නොදන්නාකම නිසා පුද්ගලයෙක් ඉපදෙනවා කියන කෙලෙසයක් තියෙනවා කියලා උත්තරේ ගන්න. කෙනෙක් ඉපදෙනවා නෙමෙයි භවය නිසා ජාතිය වෙනවා මේ ස්කන්ධයන්ගේ පහළ වීම ආයතනයේ පහළ වීමක් වෙනවා. ඒ ස්කන්ධද ඒ ආයතනද අනාත්ම අනාත්ම ස්කන්ධයේ පහළ වීමක් වෙනවා ඒක භවය නිසා. භවය උපාදාන නිසා මේ ධර්මතාවය නොදන්නාකම නිසා සත්‍ය කිපුණා පුද්ගලයේ උපන්නා කියන අදහසක් තුන හේ අවිද්‍යාවක්. ඒ මේ සිද්ධිය නොදන්නා අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වෙලා අපි තුල එකතුන කර්මයක් වෙයි. නැවත සත්‍ය කියන දින හේතුව වෙයි. කියන එක දැක්ක. ආසස්සයි.
දැන් අපි ආනාපාන සතිය වඩලා එතකොට අපිට හුස්ම ගන්නකොට විතර හිත යනවා කය ආරම්භු වෙන්නේ නැහැ. කය ආරම්භු වුණාට මේ හුස්ම කය ආරම්භු වෙනවා. ඒ තැන අපි ඉන්නකොට එතකොට අපිට ඒක පැහැදිලිව පෙන්නුම් කරන මේ කය වැදෙනවා, හුස්ම ගන්න වැදෙනවා, දැනෙනවා, ඒක නැති වෙනවා කියලා දැන් අපිට හුදෙකලාව පැහැදිලිව පෙන්නුම් කරනවා. එතන විසන්නා සැදෙන කටිච්ච සම්පන්න බවක් නේද එතන හෙන්නන්නේ දැනීම කියන තැනක් නේ අපිට එන්නේ. දැන් එතන අපිට දැනීම විතරයි එන්නේ.
තකොන් දැනීම කියන එකත් පටිච්ච සම්පන්නයි නේද කියලා හිතට එනවා. දැනීම පටිච්ච සම්පන්නයි තමයි. නමුත් ප්‍රශ්නේ තියන්නේ ආනාපාන සතිය පටිච්ච සම්පන්න බව බලන්න වඩපු එකයි. පොල්තරේ ආවේ කොහොමද කියන්නේ මට දෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ පොඩේ ප්‍රශ්නේ නේද? අපි මොහොහර දෙයක් කරන්න ඕනේ. කාරණාව තේරුම් අරගන්න. ආනාපාන සති භාවනාව අපි වැදුවේ වඩන්න ඕනේ වඩන්න ගත්තේ මොන වගේ කෘත්‍යයක් බලාපොරොත්තු වෙනද? ආනා දැන් නීවරණ ධර්ම දුරු කරන්න නම් හිත එක ආරමුණකට ගන්න නම් ඒ කෘත්‍ය විතරයි ඒකෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ. හරිද? දැන් උදල්ල අරගෙන හොද්ද කෝරු ගන්න හැදුවොත් වැඩිය. ඒකින්ද හැන්ඩ්ලින් කරන්නේ වැඩේ උදව් කරගන්න උදල් උදල්ෙන් කරන වැඩේ වත්තට ගන්න හැන්ඩ් ගන්න හොද්ද කෝරු ගන්න. හරිද? ඒ හින්දා ආනාපාන සතිය ඕවම මෙහෙ කරන්න යන්න එපා. ආනාපාන සති නිමිත්ත හොඳට තබා ගන්න. ඒකෙද ඇතිවීම හුස්ම පාර නැතිවීම මම ඒකට හේතුවම ඕන මම මේ කියන ඒවා ඔක්කොම බලන්න. පරිසම්බිදා මගේ ආනාපාන සති කතාවේ ආනාපාන සති අටලොස් උපක්‍රේෂ ධර්මයක් කියන්නේ. ඒකෙදී ආනාපාන සති කමඨහන වැඩෙන්නේ නැති එක් නොවැදෙන්න හේතු වෙච්ච උපක්‍රේෂ 18ක් තියෙනවා. 18ම තියෙන මේ අම කියපු ප්‍රමේය කියලා මට හිතෙන්නේ. ඇයි? අස්වාසපාස්වාසේ යන එකත් තේරෙනවා. එන එකත් තේරෙනවා. ඒක අනුව බලන පටිච්ච සම්පන්න බව බලනවා කියනකොට සම්පූර්ණ ඒ සති නිමිත්ත දැක්කරලා ඒ අස්වාසපාස්වාස වාතේ නැත්තේ. නමුත් එතනදී මම හැමදාම මතක් කරන සති නිමිති හිත තබා ගන්න තොන් දෙක හොනාසිකාගේ ළඟ මොන විදිහටවත් අස්වාස ප්‍රස්වාසය මෙනෙහි කරන්න හිත නමන්නේ නැහැ. එතකොට මෙනෙහි නොකරනවා කිය කරනවා කියන තරම් වැරදින තව එක මෙනෙහි කරන එක බලන්න තියෙනවා කියනකොට කලබලදෙන්නේ. එතකොට මම ඒකෙදි මතක් කරන්නේ සති නිමිති ඉන්නකොට අස්වාස ප්‍රස්වාස වෙන බව නුවන් දන පජාන දීගං වා අස්සන්තෝ දීගං ආසසාමිදි පජාන නුවන් දන. එතකොට රස්සං වා අස්සන්තෝ රස්සං අස්සසාමිදි පජාන නුවන් දන සත්‍ය නිමිති හිත තබා ගන්නවා. සත්‍ය නිමිති හිත තබාගෙන අස්වාස ප්‍රස්වාසේ නුවන් දන. එහෙම සත්‍ය නිමිති හිත දෙබල භාවනා ආනාපානසති වඩන්න වඩමින් හිතට හමු වෙන සත්පුද්ගල භාවයෙන් යුක්ත ධර්මය තියෙනවානේ. ඒ ධර්මිය මෙනෙහි කරන්න. මෙනෙහි කළා ඒ නාම රූප දෙකට පටිච්ච සම්පන්න බව බලන්න. මේ ප්‍රත්‍යයෙන් හටගත් එක ප්‍රත්‍ය නැති වෙන එක කියලා බලන්න. ඒ මෝහ හොඳට වැඩෙනකොට කියන්නේ සිහිය හොඳට වැඩෙනකොට යම් දවසක් තියෙන හිත දියුණු වෙනකොට මුළු සත්පුද්ගල හැඟීමම සත්‍ය නිමිත්ත ළඟින්ම පහළවෙනවා. සත්‍ය නිමිත්ත නෙමෙයි සත්‍ය නිමිත්ත ළඟින්ම පහළවෙනවා. එකම නිමිති ඉඳගෙනම ඒ ආත්ම සංඥාව විදර්ශනා කරන්න පුළුවන්. ඒද ආනාපාන සතිය අනික මේ මෙනෙහි කිරීම අනිකක්මයි. නමුත් නොයෙක් අරමුණු මෙනෙහි කරන්නේ නැතුව සති නිමිත්ත තබා ගත අරමුණින් විදර්ශනා කරන්න පුළුවන්කම එනවා. සති නිමිත්ත තිත තබාගෙන ආනාපාන සතියට වටනකොට සති නිමිත්ත තේරෙන බවම පුද්ගල භාවය කියන තැනකින් එතන තියෙන ධර්මතාවය මේකයි කියන තැනට මොනවා නේද? ඒකද මේ කමතරන්ට අදාළ දෙයක් නේ? ඒද වෙනවම විදර්ශනාවක්. ඒකත් ඒක තැනකම එනවා. ඒ විදිහට මෙහෙ කටයුතුයි කියන එකයි මතක් කරන්නේ. අනිත් එක තමයි මේ කමතරන් පටල ගන්න එපා. හැම වෙලාවෙම කරන්නේ ඉස්සෙල්ලා ඒක කෘත්‍ය දකින්න. වැඩේ බලන්න. දැන් ආනාපානසති කමතරන වඩන්නේ මොකටද? චිත්ත සමතය ඇති කරගන්න. බුද්ධ ගුණ අසුභේ මරණය වැඩි මොකටද? ඒක චිත්ත සමතය වඩන්න. ඒකෙන් ඒ වැඩේ ගන්න. ඒක කලින් මොකද නීවරණ ධර්ම දුක. මොකටද නීවරණ ධර්ම දුක මේ? මේ ගහලා තියෙන පාස ටික අයින් කළේ මොකටද? වතුර බොනවා දැන් බොන්නවා. ඒ වගේ නීවරණ ධර්ම ටික අයින් කළේ මොකටද? මේ විදර්ශනා ඥානයට ඉඩ ගන්න නම් දැන් ඒක නොනින් බලන්න. එතකොට නොනින් බැලිය යුත්තේ මොකේද? මේ සත්ව පුද්ගල භාවයට හම් වෙන අරමුණු වල යාමු තුන. තවමත් ප්‍රශ්නේ තියෙන්නේ මෛත්‍රී භාවනා කරනකොට ඒකෙදි කොහොමද වෙන මේක ලේඛනය මත බෑ. ඒක ඇත්තටම මම අසුරු භාවනා කරනවා කියලා හිතුවේ. මොකද නීවරණ චිත්තයේ හින්දු සාම ලේඛන එකක්වත් ටිකක් වෙලා කරන තේ එකක් මත බෑ. අත්‍යවශ්‍ය කරනවා නෑ මේ හිතුව විදිහට මෙන්නා කියලා උත්තරේ. ඒ හින්දා දැය තමයි. නමුත් චිත්තම් පදයන් හතිපදා හිත දැඩි කරගන්නවා. නෑ මොක කොහොම හරි උත්සාහවත් වෙනවා. ඒක සතරෙනි කෙද සබඳන උත්සාහවත් වෙනවා. දීර්ය කියන්නේ ඒක. දැ බැනන් හානිකා හිතන. එහෙම නෙමෙයි. නිදිමතයි. එහෙම බුද්ධිය ගන්න. ඒක දීර්ය නෙමෙයි. එහෙම දීර්ය කියන්නේ බැරි නෑ පුළුවා. නිදිමතයි. ඒක නෑ නිදිමත නෙමෙයි නැගිටිය යුතුයි. ඒක ටිකක් අනිත් පැත්තේ ඉන්න ඕන. පේන්නේ නැහැ. පේන්නේ නැහැ කොහොමද කියලා අපිට. අපි කවදාවත් අපේ මූණ දැකලා නැහැ. දැන් සම්පතේ පැත්තකින් දැකුව දැන් විදර්ශනා ලැබෙනවා. ඒ කියන්නේ සත්‍ය නිමෙත්තේ හිත තබා ගන්න මූණවල් පේන්නේ නැහැ. පේන්නේ නැහැ සත්‍ය නිමෙත්ත තියෙනවා කියන දැනුමයි. මම කියන්නේ ඒක තේරෙන්නේ නැත්නම් මේ ඇඟිල්ල තියාගන්න ඇඟිල්ල තිබ්බම ඇඟිල්ල වදින බව දැනවන්නේ. ඒ දැනුම තුළ හිත තබා ගන්න. දැනුම තුළ හිත තබාගෙන ඉන්නවා. ඉඳලා දැනුම් සහිතවම දැනුම තුළ හිත තබාගෙන ඇඟිල්ල අරගෙන හුරු කරනවා. ඔය වගේ බෑ කියලා අතහරින්න නැතුව උපාය කරන්න ටිකක් ටික. එහෙම බැරි නම් ওই සිද්ධාල්ලේ පටන් ගන්නත් වගේ හරි. සිද්ධාල්ලේ ටිකක් ගන්නවා. එතකොට දැන් විදුලුවේ උපාය. එළවෙන් දැලිල හැදෙනවා. එළවෙන් දැලිල හැදෙනකොට හොඳට හිත හුරු කරනවා මේ දැලිල තියෙන තැන හිත තබාගෙන. ඒ කියන්නේ දැලිල දැනන එක හිත තබාගෙන මේ උපායය. හොඳට හිත අරගෙන දැන් දැලිල තියෙන තැන දැලිල දෙන්න හිත තියාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒක දිහාම ආයෙත් සිද්ධාර්ථ නුගා උත්සාහවත් කියලා බලන එක තමයි මේ ආයෙත් සිද්ධාර්ථ කියන්නේ. කොහොම ටික දවසක් කරන්ද ඊට පස්සේ මේ මොහොරෝ යනවා. මොහොරෝ යනවා. දිහාම ටික ටික සත් නිමිති ඉඳ සබා ගන්න හුරු වෙනවා. දැන් මේ බැරි නෙමෙයි හුරු නැතිකම තියෙනවා. හුරු නැතිකම තියෙනවා. එහෙම එහෙම පොඩි පොඩි උපසයක් කරා මේ මොකද හැම සමතකම කරනකොටම සත නිමිති මම කියන්නේ මේ සත නිමිත්ත නැතුව හිත සමාධි කරනවට වඩා හොඳයි නිකන් ඉඳ කියන එක. ඔය මේ පෘථිවියේ තියෙන ගුරුත්වාකර්ෂණයෙන් උඩ අහසේ තියෙනවානේ ඔය එක එක සැටලයිට් චන්ද්‍රකා කියලා. එතකොට දැන් ඒව මොනවා හරි කැඩුනහම ඒව අලුත් දෙයක් කරන්න යනවා මිනිස්සු. ඒ යානවල අලුත් දෙයක් කරන්න ගියාම හොඳට යානේ වටේ මොනවා හරි තියෙනවා නම් අලුත් දෙයක් කරන්න ඉන්නකලා ඉන්නත පටි දාගෙන යානේ කෙරුවලා කම්බිය ධම්මවල බැඳලා තමයි යන්නේ. ජරි වෙලාවක් ගැලවුණොත් හරියට පිළිපිලි මොහොත වතුර ගහගෙන ගියා මිනිස්සු වගේ පාවී පාවී ඈතින් ඈතට යනවා යන්නේ. අනිත් අය තමයි මෙයා දිහා බලාගෙන ඉන්නේ. මෙයා අනිත් අය දිහා බලාගෙන ඉන්නේ නැහැ. මම දැන් 11 දෙනෙක් ගිහිල්ලා ඉන්නවා. හරිද මම කියන්නේ හැදී? හරියට වැඳුමක් නැතුව මේ යානේ පිළිසකර කරන්න ගිහිල්ලා ඉරඹුවාට ගහගෙන ගිය මිනිස්සෙ සත නිමිත්තක් නැතුව ඒක සමාධි කරලා පිටවෙන මිනිස්යාට වෙනසක් නැහැ කියලා මම කියන්නේ. මේ සත නිමිත්ත නැතිනම් එයා හරියට බේරඹුවාට ගහගෙන ගියා කෙනා වගේ තමයි. අරොන්ගේ අරොන්ට යන මිසක ඒ දෙයින් දැනක් නැහැ. මේ මට්ටම නෙමේ නේවරණ ධර්මයේ නේවරණ ධර්මයේ දුර්වේච දවසකදී දුර්වේච වෙලාවට අරොන්ව පහළ වෙන ඇස් ඉදිරි පිටින්. මේ ඇස් ඉදිරි පිටින් කෙනෙකුට ඊට අනුගත නොවි ඉන්නවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ. මේ සත්‍ය නිසාද ධර්මයක් වුණ නොකල මනසට. ඊට පස්සේ එයා අරොන්ගේ ගිහිල්ලා විනාශම විනාශ කිසිහෙදක් කියන්නේ බොරුවක් නෙමෙයි. එතකොට මම කියන්නේ ඒකයි මේ වගේ හිත හොඳට කීපළු තමන්ගේ යටතේ තමන්ගේ සන්තකේ තියාගන්න මට්ටමට හුරු නොකර නිවරණ ධර්ම දුරුණ තමතන මානසිකව බලන්න කරන්න පුළුවන්. බැරි වෙලහනේ නිවරණ ධර්ම දුරුවන ඇත්තටම සිත්ති කියලා නතරයි කියලා මම කියන්නේ. නමුත් සත්‍ය නිමිත්ත හිත හුරු කළ කෙනාට මොන නිමිත්ත පහළුණත් ඒකට අනුගත නොවී ඉන්න පුළුවන්. අද ඔය එක එක ආලෝක දැක්කා රූප විසිරුණා ඇටසක නිකරපුන කුතුම දේවල් අපි එක කියන්නේ ඔක්කොම මොකද්ද මේ ඒ පහළ වෙන නිමිති වලට අනුගත නොවේ ඉන්න බැරුව ඒ තුනට කිඳා බැලලා ඒව තුල ඇති වෙන ගතිනේ කියන්නේ ඉතින් ඒ නිසා මේ සත්‍ය නිමිත්ත අනිවාර්යයෙන්ම අවශ්‍යමයි කියලා මම කියන්නේ මොකද අද මේ පේන මට්ටම නෙමෙයි ඕගලන්ට ඒ හිතේ ස්වභාවය තමයි යටිහිතක හරි අපිට උඩින් පේන මට්ටමක් නෑ යටිහිතක හරි ගතියක් තියෙනවා තත්ත්වල එක පේනවා මොකද අපිට දැනෙන මට්ටම කැත්තේ නෑ අපිට එහෙමවත් හිතුවා කියලා තේරෙන්නේ මේ අපේම මානසික සද්දය ඇහෙන්නේ හරියට බාහිර කෙනෙක් කෑගෙනවා වගේ බාහිරෙන් දැන් තව සාමෝසියෝ කියලා ගන්නවා වගේ එතකොට මේ හිතේ ගතිෂ්ම තේරුම් නොගෙන හිටියෝ ඕකනකව දෙපාරක් නැතුව දුවනවා ඒගොල්ලෝ දැන් හිත නැති මල කඩක් එහෙම ආවොත් ඇස් ඉදිරියට මෙහෙම මෙහෙම ඕගලන්ට තේරෙන්නේ නැහැ මේ චිත්ත දිරූප කියලා වෙලා. එනකොට බය වෙන්නේ නැද්ද? දැන් ඕගලන්ගේ ඇස් ඉදිරියට ගහුවොත් මොකද වෙන්නේ? බය වෙනවා. දැන් බය වෙනවා කියන්නේ එදාට බය වෙනවාමයි. අදට ඕගලන්ට ඇස් ඉදිරියට එහෙම වගේ අරමුණක් එද්දිත් ඒකට අනුගත නොවී සතුටින් ඉන්න පුළුවන් තරම් හරියක් අද තිබුණා. දැනගන්න අන්න ඒ තමයි සමාධිගත කීකර චිත්තයේ ලක්ෂණ. ඕනු බියදන කාරණාවක් තීට අනුගත නොවි ඕනනම් ඒක හිත නමන්න පුළුවෝ ඕනනම් හිත නොනමන්න පුළුවන්. හිත නොනමුවම තමයි. බය වෙන්නේවත් සතුට වෙන්නේවත් නැති විදිහට හිත තබාගන්න ඕනේ. ඒ මත්තමට තිබුණොත් විතර නීවරණ ධර්ම දුර්වේච දවසට නැවෙන මනෝචිත්ත වලත් ඇලෙන්නේ ගැටෙන්නේ නැතු ඉන්න පුළුවන් මේ. අභිභාවයතන කියලා කොටසක් තියෙනවා. අර මෙඩ මෙඩ යයි කියන්නේ. ධ්‍යාන ඇසු සුවර්ණෝගේ ධර්මක නොය රූප පේනවා. එදාට රූප මඩින්න කොහොමද රූප අපිව මඩිනවට. ඈ හිත සති නිමිත්තක නොතිබුණොත් ඒ රූප යෝගියව මඩින්නසල යෝගියට ඒව මඩින්නද. ඒ නිසා සති නිමිත්ත බෑ කියලා නෑ පුරුදු වෙන්න වෙනවා. අපි
හඳුනන්නේ මේ අනත්තේ හරියට වරක් නැතුව
නෑ එහෙම නෙමෙයි මම කිව්වේ සමතය කියන එක නියම විදිහට සමතයක් වෙන්න ඕන කියන එක. ඒ කිව්වේ සමතය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ තමන් යටතේ තමන්ගේ අරගෙනම නැතුව කීකරු තියෙන්න ඕන කියලා මම හැමදෙම කියන්නේ. සිත කියන එක තමන්ගේ පාලනයට නැතු වෙලා තියෙන්න ඕනේ. එයාටද ඔහේ වෙන්නම වලේ ඔය එකද වෙනව නෑ කරද වෙන. නැත්තම් නෑ කියන කෙනෙක් නෙමෙයි. මට හිතුනොත් ඕනේ නම් මට පුළුවන් මේ අරමුණට හිත නඟුරු කරලා අරමුණේ තියෙන ගත ස්වභාවයන්ට අනුගත වෙන්න. මට එපාන මේ කොච්චර අරමුණු මොන විදිහ කෙනෙක් මොන දෙයක් වෙන්නත් මට ඒකේ හැඟීම් මාත්‍රාවක් දෙන විදිහට හිත ලබා ගන්න පුළුවන්. කියන මට්ටමක් හදාගන්න උනන වෙනවා. ඒක තමයි සමතේ කියන ලක්ෂණ. අපි ඔය නිකන් හිතාගෙන ඉන්න විදිහේ ඒක අගයි කියලා මොකෝ දුවන් නැතු ඔහිලි නතර කරලා ඉන්න හිතන්නේ මේ කුසිතකමක ලක්ෂණය. කම්මැලිකම ලක්ෂණ. නමුත් නියම චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ තම වසඟේ භෞතික ගතියට ගන්න ඕනේ. කිසිම වෙලාවක කවුරුහරි කෙනෙක් ඇවිල්ලා අසභ්‍ය වචනේ නොයේ වචනෙන් බයින වචන මාත්‍රක තැන් නැති විදිහට ඒකට හිත නැමෙන්නේ නැති විදිහට සාහිත තබාගෙන බොහොම ස්තුති මහත්ය කියන තරම් පුළුවන් මට්ටමට මේ සම්මුතියව ගෙනල්ලා තියෙනවා. විදර්ශනාව නෙමෙයි. මේ සත් නිමිත්ත නැත්තම් මේ සද්දේට අපි අනුගත නොවී ඉන්නවා කියන එකත් ලේසිද? එතකොට ඒක අපිට දුක් පීඩාවක් දෙන දෙන වචන ටිකක් වෙනවා කියන එක ඉබේමයි වෙන්නේ. ඒක නැඹුරුම ඒක ඇත්ත වෙනවා. එතකොට ඒක දුකක් වෙනවා. නැඹුරුම ඒක සපස් වෙනවා. මේක සතුට වෙනවා. මේ වගේ උපේක්ෂාවෙ ඉන්න පුළුවන් කම ඒක රාජමලගේ චිත්‍රණුත් ටිකෙන් ඇලින ගැටෙන දෙක නතර කරන්න මේ සමතේට පුළුවන්. ඊට පස්සේ ඒ ඇලින ගැටෙන දෙක ඇති කරගන්න ඇත්ත පවත්ව ඇත්ත දකින්න නොවන දෙල හදලා දෙන දෙවුනු. දුක පිළිබඳ දැකීම විස්තර කරන්න. ඒක නෙමෙයි මෙච්චර ගම් කරේ.
ඒක ස්ථාරන්නේ වේදනා සංඥා පස්ස මනසිකාරය. දැන් පටිච්ච සමුප්පාදයන්ම නාම රූප සංකාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප. නාම රූපයකට ඒ නාම ධර්මයට විඥානේ අහු වෙනවද කියලා නේද? නිකන් නිකනාගෙද මට දැනගන්න. අහන්න ලැබුණ විඥානේ ඇති නෑ නාම ධර්මයේ
තියෙන. එතනදී ඇති නෑ. එතනදී ඇති නැති වුණාට හැමතැනදීම විඥානේ නාම ධර්ම වල ඇති නැතුව නෙමෙයි. මේ පරියාලේ ඇති නෑ. වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ එක නාමයි. දැන් විඥාන පත්‍ය නාම රූපං කියනකොට විඥානේ නිසා නාම ධර්මයි කියනකොට සිත හේතුයි නාම ධර්ම ප්‍රත්‍ය ඵලයයි. එතකොට මෙතනදී වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ කියන ටික විස්තර කටයුතුයි මිසක ඒ සිතේ තියෙන ගති ටිකයි රූපයයි හඳුන්වන මිසක මේ නාම රූප කියලා. එතකොට සිතේ තියෙන ගති ටිකයි රූපයයි හඳුන්වනකොට සිතේ තියෙන ගති ටික සිතයි කිව්වොත් හරිද? සිතේ තියෙන ගති ටික. එතකොට සිත නිසායි සිතේ තියෙන ගති ටික මේ රූපයයි පවතින්නේ. සිතේ තියෙන ගති ටික මේ රූපය නිසා මේ සිත පවතින්නේ. කියලා විඥාන නිසා නාම රූප නිසා විඥාන කියලා. එතනදී ඒ පරියායේදී එක එක පරියාය කියන ක්‍රම එක එක න්‍යාය. ඒ න්‍යායේදී මේ සිත නිසා විඥාන නිසා නාම රූප වෙනකොට මෙතනදී නාම කියන ටිකට විඥානේ ගන්නේ නැහැ ගන්න එපා. ඒකයි දෙලෙට නැන්නේ එහෙම වෙන්නේ නැහැ. අපි පරියාය දකින දැන් සබ්බේ සංඛාරානිච්ච කියලා කිව්වොත් සබ්බේ කියලා දැන් මම නිස්පරියය. ආයේ ඔක්කොම සංස්කාර. අපි අවිද්‍යාවච සංස්කාර. දැන් මේ කියන්නේ අවිද්‍යාවෙන් හටගත් සංස්කාරය කියලා විතරයි. සියලු සංස්කාර නාම පරියාය. පරියාය කියන්නේ එක ප්‍රදේශයකින් කියන්නේ. අවිද්‍යාවච සංස්කාරය නම් කළාම දැන් මෙතන විස්තර කරන්නේ අවිද්‍යාවෙන් හටගන්න සංස්කාරය. ඒ කියන්නේ මේක සියලු සංස්කාරය නෙමෙයි. එතකොට අනේ වගේ. සබ්බේ කියලා ගත්තාම පරියාය නිස්පරියයි. සමතනකදී එතකොට මෙතනදී අවිද්‍යාව පිට සංකල්පන දෙන්නේ පරියයයි. ඒ වගේ නිෂ්පරියයෙන් ගත්තාම වේදනා සංඥා සංකල්ප විඥාන ඔක්කොම නාමයි කියලා ගන්නවා. දැන් පරියයකදී විඥාන පත්‍ය නාම රූප කියන මේක ක්‍රමයක් මේ නාම ධර්ම ටික පෙන්වන්න විඥාන ප්‍රත්‍යයෙන්ම නාම ධර්ම. විඥානයේ නාම ධර්ම තමයි නමුත් විඥානයේ නැති නාම ධර්මයක් මුල් වෙලා ඇති වෙන නාම ධර්මයි රූපයි කියන ටික මොකද්ද කියලා මෙහා. එතකොට ඒ සිතේ තියෙන ගති ටිකයි රූපයයි පෙනෙන්නේ උතු. මෙසක සිත නොපෙනෙන්නේ උතු. එතකොට සංස්කාර කියන්නේ සංස්කෘතිය වචනය කියනවා. දුක හොඳට ඉඳගත්ත කරනකොට හරියන්නේ අරගෙන ඉඳගත්තාම හොඳට දේශන දුකේ දානකොට දුක පිළිසඳ දකින්නවා. දුක පිළිසඳ දකිනවා කියන කෙනකොට මෙතනදී විශාල අර්ථයක් තියෙනවා, විශාල ප්‍රභේදයක් තියෙනවා. එක එක විදිහකට දුක පිළිසඳ ගන්න ක්‍රම තියෙනවා. එක දුක පිළිසඳ දකිනවා කියලා කියනකොට ඉපදෙනවා, ලෙඩ වෙනවා, මරනවා, මහලු වෙනවා කියලා හිතන්නේ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඊගාවට දුක පිළිසින දකින්නවා කියලා කියන්නේ දුක් සහගත වේදනාවකටවත් නෙමෙයි. දුක් සහගත වේදනාවේ සැප වේදනාවේ දෙකේම දුක කියන එක පිළිසින දකින්න බලවත් දුක දකින්න බලවත් තියෙනවා. තවකට දුක පිළිසින දකින්නවා කියලා කියනකොට ඕගලන්ට මවමල දුක ඇති වෙච්ච තැන මවමල දුක එන තැන හොදට බලන යථාර්ථ ස්වභාවය බලන්න. මේ තමයි දුක පිළිසින දකින්න. ඕගලන්ට පියාමල දුක එනවා නම් ඒ දුක එන තැන තියෙන ධර්මතාව ටික හොදට බලන්න. මේ තමයි දුක පිළිසින දකින්න. ඕගලන්ට දරුවමල දුක එන තැන තියෙනවා නම් ඒ දරුවමල දුක හොඳට පිළිසඳ දකින්න. ඒක තියෙන රූපේ බලන්න, රූපේ තත්ත්ව ටික බලන්න, නාම ධර්ම ටික බලන්න, ඒක තියෙන තත්ත්ව ටික බලන්න, ඒ නාම රූප ධර්ම නොදන්නා සම්සය සමුදුර ඇතුළත තියෙන සංයෝජනේ දිහා බලන්න. එතකොට මෙන්න මේ නිසා නේද අපිට දුක ඇවිල්ලා තියෙන්නේ කියලා දකින්න. දුක කියන එක පිළිසඳ දකින්න කියොත් ඕලන්ට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා උපාදාන වශයෙන් මම මගේ කියලා ගත්ත ස්කන්ධ පංචකයක් නේද මෙතන තියෙන්නේ කියලා අවබෝධය. ඒක ඊට පස්සේ ජාතිය ස්වභාව, ජරාව ස්වභාව, වියාදී මරණය ස්වභාව කොටදී ධර්මයක් නේද කියන උත්තරයක් ඇයි? ජාති ජරා මරණ කියලා කියන්නේ මේ රූපය ආරම්භය යම් කිසි කෙනෙක් මේ රූපේ උපකාරයි අපි තුන රාග දේශන ඇති කරන රාග දේශන මොනවා නිසා ජරා මරණ සහගත සසරට වැටෙනවා. සසර ඉපදිලා ජරා මරණ දුකට වැටෙන හේතුනේ කෙලෙස්, කෙලෙස් ටික ඇති වෙන හේතුව මේ රූපේ. එහෙනම් මේ රූපේ හරියට ජරා මරණ ගෙනත් දෙන්නේක් වගේ කියලා ඔබලට බලන්න පුළුවන්. එතකොට සැප වේදනාවේ, දුක් වේදනාවේ, උපේක්ෂා වේදනාවේ දුක දකින්න පුළුවන්. දුක් වේදනාවට වඩා සැප වේදනාව විශාල හතුරුකමක් කරනවා ඔබලම දුකට දාන්න කියලා. දුක් වේදනාව බහුලව දැනේ, දුක බහුලව දැනේ සැප වේදනාව. ඒ සැප වේදනාව රාග, ద్వේෂ, මොහකෙන් තුන ඇති කරන හේතු. එතකොට මේ හේතුයෙන් අවීචිය අපාය කල්ප ගණන් දුක් වේදනන් අකුසල කරවන්න පුළුවන්. සැප වේදනාව කරගෙන. ඒ අපාය කල්ප ගණන් විදිහ දුකට හේතුව මොකද්ද? සැප වේදනාව. හරි කිව්ව මොනවද දැක්ක? කල්ප ගණන් විදිහ දුකට හේතුව රාග දේශම කෙලෙස්. කෙලස් ටික ඇති කරවන්න හේතු මේ සැප වේදනාව. ඒ නිසා එහෙම සැප වේදනාව ඍජු නැතිවට වක්‍රාකාරෝ අපුව හතුරෙකුට හතුරෙක් හතුරකට කරන කටයුත්ත කරනව නේද මේ සැප වේදනාව කියලා කාරණාව දකින්න පුළුවන්. එතකොටයි සැපේ දුක දකිනකොටයි කලකෙන්නේ. අනේ වගේ ඒ විදිහට නොවේ මෙහි කටයුතු දුකේන ආරෝණය පෞත්‍රි යථා ස්වභාවයෙන් දකින්න ඒ ස්කන්ධය තමතුළු රාග දේශ මොහ ඇති කළ ජරා මරණ දුක ගෙනත් දෙන්න තනබිල තියන්නේ කියලා දකින්න. එතකොට ඒ නිසා ඒ ස්කන්ධය ජාති ජරා මරණ ශෝක පරිදේව ස්වභාව කොට ඇති ධර්මයේ මේ වගේ දුක ගෙනත් දෙන්න පුළුවන් ධර්මයේ හතුරෙක් හතුරෙකුට කරන වගේ අපි රූපය අපිට ගන්නවා. හතුරෙකුට වඩා වැඩි හතුරවන් පිළිගන්නේ කඩුපාඩක් ගහයි ඒක ඉවරයි. නමුත් මේ රූපය අපිට කල්ප ගණන කවිචී දාන ප්‍රකාරකෝ කියලා දකින්න පුළුවන් වෙයි. එතකොට මෙන්න මේ විදිහට නෝනේ දකින්න ඔබලට මේ රූප රාගේ රූපිකයන් තියෙන ආශාව ටික අඩු වෙනවා. නිවර්ණ ධර්ම දුර වෙනවා. ඔහොම වැළවෙන්න තැනට වෙන්නේ නිවර්ණ ධර්ම දුරලා ප්‍රමෝදයෙන් තැනට එනවා. ප්‍රමෝදය ඇති වෙලා පසතිය ඇති වෙලා අර චක්‍රය හමුවා. මේ තාම මේ කුලිට තරිණාවත් මේ ටික පුදරෙන්නවා. තාම දුක බලන්නේ නැහැ දුකුත් තියෙනවා. එහෙම බලනකොට නිවර්ණ ධර්ම අදිනලා ප්‍රමෝදය ඇති වෙලා ප්‍රීති පසතිය සැපය ඇවිල්ලා සමාධිය ගිහලා සිළු ධර්මයේ දුකයි කියන නෝනේ ලබෙච්චල කලකිරලා නෑල නිදනා කියන ටික ධර්ම කරක් නෙවෙයි. දැන් එතකොට ඒ ප්‍රශ්නේ හරි. දැන් මට ලැබිලා තියෙන කාල වේලාවත් හරි. ඒ කියන්නේ තුනහ මාත් අවසන් කරන්න කියලා තමයි මට මේ දීලා තියෙන්නේ. ඊට පස්සේ හතර වෙනකම් දිලන්තක තියනවලු හතරට දුරදහින්ද ලාපු කට්ටිය යනවා කියලා සිත සමාදන් සිල්පවාරණ කළා යන්න තියෙනවා කියලා. ඊට තුනක් කියලා තියෙනවා. මම කෙටි ප්‍රශ්නයක් අහන්නවලු. මම කෙටි ප්‍රශ්නයක් නෙවෙයි කෙටි කාරණාවක් කියන්න. හරිද? මෙතනදී උඹල ගන්නවා නේද? පමෝ. එහෙ මම මේ ශෛලියෙන් බණ කියන උඹල නිදේ කියලා. හරිද? එහෙම නැත්නම් මේ දෙදිලා වගේ දැකින්න එපා මහව. මොකද ඔයගොල්ලෝ අගති කරලා තියාගෙන බණ ටිකක් කියලා දෙන්න ඕනේ කියන අදහස් වෙනුයි මම කරා. නැත්තම් ඇස් කරා එట్లా කම් කරා එట్లా කී දෙනෙක් නම් ඉදිරිය දන්නේ. මොකද සතරදී අපි හරි දැක්කයි සිඹුල් භාවනාව කරා. මේ සමනල් මේ පම ඔය ගස්වලින් එකවරට පම වටෙන. ඒක පමව කියන කතා අධ්‍යය බලන්න ඔගොල්ලෝ පමව කියෙම අතට අරගෙන අතේ තියාගන්න තුරු කරගන්න කැමති අරද? අපිට එන්නේ. එතකොට පමව ඉතින් ඇවිදැවිද හිමින් හිමින් යනවා. පමවට තියෙන කෑම තියනවා නම් ඒක තමයි පමවට ආහාර වෙන්නේ. ওই පමව පහු කාලකදී සමහර පමව ඉන්න ඔය අතරදී පමවත් බහිර කැමති නැහැ කැමති සමහර දෙයක්. ඊට පස්සේ ඒකට එයා විශාල කැපකිරීමක් කරනවා. එයා පමුවන්ට අයිති ශේෂ්ත්‍රය සම්පූර්ණ මතහරිනවා. පමුවන්ට අයිති ආහාර පාන ඔක්කොම මතහරිනවා. පමුව එක්ක ඉන්න අනිත් පමුව මෑදෑයෝ ඉන්න නිවත් ඔක්කොම මතහරිනවා. අතහැරලා 70කට ගිහිල්ලා හුද කරලා කෝෂයක් කරනවා. ඔගොල්ලෝ හිතනවාද මේ පමුවට බඩගින්න නොදෙනේ කියලා? නෑ බඩගින්න දැනෙනවා. විපාසය නොදෙනේ කියලා හිතනවා දැනෙනවා. බඩගින්න විපාසය ඉවසනවා. ඉවසලා කාලයක් කෝෂයක් දඟලගෙන ඉන්නවා. විශාල කැපකිරීමක් කරනවා මේ පණුව. පණුවන්ට අයිති සියලුම දේ අතහරිනවා. අතහැරලා කාලයක් ගියාම මෙයාට චූටි තටු දෙකක් යනවා. ඒ තමයි මෙහෙම ඇවිල්ලා ටිකක් හතු වෙනවා. කෝසෙ බිඳගෙන එළියටන ලස්සන සම්මුතිය. ඕනම කෙනෙක් අතීතයෙන් හරි ආසයි. හරි කැමති මේ සම්මුතිය. පණුවට තියෙන ආහාර නෙමෙයි මේ සම්මුතිය මල් කියන්නේ ගොන්නේ ඊට පස්සේ. මෙයා හරි ඉර්ධිය කියනවා මුදි ඥානෙ. ඒ වගේ ඔයගොල්ලෝ දන්නවද පණුවෙක් වගේ බඩ ගන්න විමින යන පණුවන්ටයි කෑම කන ඈ පණුවෙක් වගේ මේ අසුචිත භාවයට පත් වෙනදී කෑම කන මේ මිනිස්සයා උඩින් යන්න බලුවා උඩින් යනවා බඳු රහතන් වහන්සේ නමක් නැත්තම් ත්‍රිණෙක් වෙනවා කියන තැන වෙන්න නම් නිකන් වෙන්නේ නැහැ එයාට තියෙන කෝෂයක් එයාට තියෙන ප්‍රතිපදාවක් මනුෂ්‍යයන්ට ඇති සියලුම ශේෂ්ත්‍රය අතහරින්න වෙනවා. මනුෂ්‍යයන්ට ඇති ඔක්කොම නෑදෑකම් අතහරින්න වෙනවා. මනුෂ්‍යයන්ට ඇති ඔක්කොම රුචි අරුචිකම් අතහරින්න වෙනවා. එයාල බඩගින්න ඉවසන්න වෙයි, පිපාසි ඉවසන්න වෙයි. ඊට පස්සේ යාර තියෙනවා කෝෂයක් ගඳ ගන්න. මේ මනුෂ්‍යයන්ට ඇති ලෝකෙ හැතිරෙද්දි අනිත් අය එයාට මනුෂ්‍යයෙක් කියලා කියන්නේ. එයා මනස තුලින් කෝෂයක් ආවරණය බැඳගෙන ඒකෙන් එහාට ලේසින් එළියට යන්නේ. මෙහෙම කෙනෙක්ද එයා හැම වෙලාවෙම තමතුළු සමත්ති වූ විදර්ශනවාදී මොන තබාගෙන මේ කෝෂය ඇතුලේ තමයි ඉන්නේ ඈ ඒකට උපකාරක ධර්ම තියෙනවා ඉන්ද්‍රිය සංවරය නිදිසුදු කිරීම ඒ වගේ භෝජනය පමන දන්නාකම් ඉන්ද්‍රිය සංවරය කියන්නේ මේ වගේ ආහාරතික රූප තියෙනවා මෙන්න මේ කෝෂය ඇතුලේ කායයක් හිටියාම අන්න මනුසාත්මය මන උත්තර මනුසද මනුසාත්ම භාවයට වඩා උතුම්ම ගාති ටිකක් න්‍යාතුල පෙළෙනවා යන රහතන් වහන්සේ නමක් වෙනවා බ්‍රහ්මෙක් වෙනවා නිකම්ම මනුසෙක් බ්‍රහ්මෙක් වෙන්නේ එදාට මෙයාගේ ආහාර පාන බ්‍රහ්මෙක් වෙනවා මෙයා දිහ මිනිස්සු බලලා කියයි එයාත් මනුසෙක් වෙන්නේ එයා වෙනම ජීවත් වෙන්නේ එයා අර සම්මදලියා වගේ මනුෂ්‍යයන්ගෙන් තුලම ඉපදිලා පහළ වෙලා මනුෂ්‍ය මට්ටමෙන් නිදිලා සිය දහස් ගුණයකින් තමන් ලැබපු ජීවිතයේ දිනාත්මභාවයේ දෙන සතුට වෙනවා. එහෙනම් හැම වෙලාවෙම ප්‍රීතියෙන් සැපින් යුක්ත මානසික මට්ටමකට එනවා. ඉතින් මට මතක් කරන්න තියෙන්නේ ඒ පණුවට අයිති කෑම කකා හිටියනම් ඇවිද ඇවිද තවදා සමාදෙත් වෙන්නේ. ඒ පණුවට ඉස්සෙල්ලාම වෙන්නේ මොනවා මොකද්ද? තමන්ගේ වර්ගය අතහරින්න තමන්ගේ රුචි ශේත්‍රය ඔක්කොම අතහරින්න. ඒ වගේ ඕගොල්ලෝ නෑදෑකම් දීති නෑදෑය අතර ගැටෙමින් හැප්පෙමින් දබුදු බලබල කර කර මේ ගුඩි හැපි හැපිතු හැමදාම මොනසේ. කයින් ඒක කරන්න මම කියන්නේ කෝෂයක් බඳ ගන්න ඕගොල්ලෝ. පොන්න සම්බන්ධක කෝෂයක් බඳ ගත්තා වගේ මේ කෝෂයේ තියෙන සම්පූර්ණ මනසහාරය ලෝකයේ කටයුතු කරන හම්බ වෙන ශේත්‍රයේ තුලම ඉන්නේ අපි කෝෂින් ඉඳලා නැහැ. ඉබ්බා කබලෙහි අවයවිට බහගත්තා වගේ අපි මානසෙන් යම් කෝෂයක් හදාගෙන ලෝකයේ අනිත්‍ය මේ අරමුණ මත වැටිලා ඇලිලා ගැටලා ඉන්නකොට තමන් පුළුවන් තරම් උත්සාහවත් වෙන්න මේ කෝෂය තුල ඉඳගෙන ජීවත් වෙන්න. මෙන්න මෙහෙම කාලයක් ගොඩොත් ඒ කාන්තේ මනුෂ්‍යයා බ්‍රහ්මීපේ සමන පණුවට තත්ව වෙල සමන වෙත්තලා කෞෘත්‍යයි දිව්‍යුත්‍යයි ප්‍රඥාට සාතන් වහන්සේට ඒ හින්දා කාටත්වේ කෞරුත් ගරු කරන උත්තරීට ශ්‍රේෂ්ඨතුන් ආත්මභාවය වෙලා ඇති කරලා තමයි ඒ ප්‍රතිපදාව අනුසන්නන්නේ. ඒ නිසා ඒ බවත් මතක තියාගෙන හැම දෙනාම මේ ලබුනේ ජීවිතය තමන්ගේ නිවීම තමන්ගේ නිදීම හදාගන්න උපකාරක ධර්මයක්ම කරගන්නවා උපකාරක විදිහට මේ ජීවත් වෙනවා කියලා අදහස් කරගන්නට ඕනේ. ඒ සඳහා මේ දේශනාව හේතුපනිෂ්ඨියම Thank you.